සාදු 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 ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්ම දේශනා වැඩසටහනයි. පුරුදු පරිදි මුලින්ම යොදාගෙන තිබෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා කමඨහන් ගැටළු වලට අවවාද ලබා දෙනමින්. සාදු සාදු සාදු. උපාලි පුළුවන් ප්‍රශ්න ලැබිලා තිබ්බත් කරන්න.
හොඳයි උදේ. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවසරයි.
හොඳයි, තෙරුවන් සරණයි.
පළවෙනි ප්‍රශ්නේ, ගරු ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව වැඩිීමේදී සිත පියවර එසවීම, ගෙන යාම සහ තැබීම මත ඒකාග්‍ර කර ගැනීමටත් පතුලට දැනෙන පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයන් අවබෝධ කර ගැනීමටත් සමත් වෙමි. නමුත් එක පියවරකට පසු එන දෙවන පියවරට පෙර නැවතීමක් තිබේද යන්න තවමත් නොතේරෙයි. මේ සඳහා උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, එතකොට දැන් මේ විදිහේ යම් කිසි දෙයක විස්තර තොරතුරු ප්‍රමාණයක් අල්ල ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක හොඳයි. ඒ විදිහට ටිකෙන් ටිකනේ මේක මේ පුරුදු වෙන්න ඕනේ, පුහුණු වෙන්න ඕනේ. එතකොට ඒ විදිහේ අපි කියන්නේ පියවරක් තබන බව දැන හඳුන ගන්න, මේ විලුඹද මේ ඇඟිලිද වදින්නේ, මේ පොළව කොයි විදිහටද මොන ස්වභාවයෙන්ද මට දැනෙන්නේ කියලා, ඒ විදිහට යම් කිසි දෙයක තොරතුරු ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න පුළුවන් බව පේනවා. එතකොට ඒ තොරතුරු ওই වார்த்தාවට ඇතුළත් කරන්න ඒවා ඒ තොරතුරු ප්‍රකාශ කරන එක වටිනවා. එතකොට ඒ දේ එහෙම ඇතුළත් කරන්නේ තොරතුරු ඇතුළත් කරන්නේ ඒක හොඳයි. ඊට පස්සේ දැන් ඒ විදිහේ පියවර දෙකක් තුනක් හතරක් යම් කිසි විදියක අවධානය තියාගෙන සිහිය තියාගෙන යන්න පුළුවන්ද කියන උත්සාහය තමයි දෙවනුව තියෙන්නේ. එතකොට ওই විදිහේ යම් කිසි මේ දෙක අතර මොකද්ද තියෙන්නේ කියලා එහෙම හොයන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට ඔය පියවරක් තියාගන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවනේ. ඒ ඒ ඒක දෙකක් කරගන්න බලන්න, තුනක් හතරක් කරගන්න බලන්න. ඒ විදිහට තමයි වැඩේ කෙරෙන්න ඕනේ. ඒ විදිහට තමයි ක්‍රමානුකූලව ගොඩ නගා ගන්න ඕනේ. එහෙම නැතුව අර විදිහට යම් කිසි දෙයක් ඕ මේක මටත් පේනවාද කියලා එහෙම හොයන්න පරීක්ෂා කරන්න ගියාට එච්චර තේරුමක් නැහැ. ඒ වෙනුවට ඔය පියවරක් සිහියෙන් තියාගන්න පුළුවන් කියලා කියනවා. ඒක දෙක තුනක් කරගන්න බලන්නකෝ. වැරදුනත් කමක් නැහැ. නැවත නැවත ගෙනහල්ලා අලුත් පියවරක් සිහියෙන් තියාගන්න පුළුවන්. ඒක දෙකක් තුනක් කරගන්න පුළුවන් කියන උත්සාහය අරගන්නකෝ. ඒ විදිහට තමයි අන්න මේ ප්‍රතිපදාවක් වැඩෙන්නේ. එහෙම නැත්නම් ඇති බවට අස්තිත්වය පිළිබඳ යම් කිසි විදියක සිහියක් පිහිටවා ගන්නවා. අපි හිතමු මේ පියවර දැනෙනවා කියන අරමුණ. එහෙම නැත්නම් හුස්ම දැනෙනවා කියන අරමුණ. ඒක ඇති දෙයක්. එහෙම පටන් ගන්න සිහිය මේ අරමුණේ ඔස්සේ දිගට පවත්වනකොට වැඩි වැඩියෙන් මේ අරමුණ පරීක්ෂා කරන්න පුළුවන් වෙනකොට ඉබේම නැති බව පිළිබඳ සිහියක්, නැත්නම් අර නාස්තිත්වය පිළිබඳ සිහියක් බවට පරිවර්තනය වෙනවා. ඒක යම් කිසි ආකාරයක පරිණාමයක්, පරිවර්තනයක්, අපි කියන්නේ මැචුරිටි, ප්‍රතිපදා මැචෝ වෙනවා. ඒ විදිහේ දෙයක් තමයි උතර තියෙන්නේ. එහෙම නැතු කෙලින්ම අරක නෑ කියලා බලන්න ගියාට එහෙම අහුවෙන්නේ නෑ. ඒක නෙමේ ක්‍රමවේදී. ක්‍රමානුකූලව පුහුණු කරගෙන යනකොට අරකට යන්නේ යම් කිසි විදියක ප්‍රතිපදාවේ අනුග්‍රහයෙන්. ඉතින් එන්නේ අදහස තමයි දෙන්න වටින්නේ. ඒ අදහස මතක් කරගෙන අනිත් දවසේ බලන්න ඉදිරිපත් කරන්න මේ විදිහේ පියවර කීයක් මට යාගන්න පුළුවන්ද. ඒ අනකොට සිහිය දිගට පවත්නකොට ඒක මොනවා හරි ඒ වැඩ කටයුත්ත, ඒ දිගට සිහිය පවත්න වැඩ කටයුත්ත සාර්ථක කරගන්න පුළුවන්ද කියලා ප්‍රකාශ කරන්න. එතකොට හරි.
එහෙමයි ස්වාමීන් වහන්ස. දෙවනි ප්‍රශ්නේ, ගෞරවනීය ස්වාමීන් වහන්ස, මම ආනාපාන සති භාවනාව කලක සිට කරගෙන එමි. දැන් හුස්ම එකක් හෝ දෙකකට පසු කිසිම දෙයක් නොදැනෙන තත්වයක සිටි බව තේරෙන්නේ පැයකට හෝ දෙකකට පසු පියවි තත්වයට පත් වූ පසුය. මෙය දිනපතාම සිදුවේ. ටෙලිෆෝනේ නාද වුවත් මට නොදැනී තිබූ අවස්ථා ඇත. නමුත් ඒ සියල්ල දැන් හුරු වී ඇත. ඔබ වහන්සේගේ වැඩිදුරටත් අවවාද අනුශාසනා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු.
ඕ ඉතින් ඒක හොඳයි. ටෙලිෆෝන් නාද වුණාට අහුවෙන්නේ නැහැ කියන්නේ හොඳයිනේ. ඒක ඒක අපිට සුබ ලකුණක් විදිහට අරගන්න පුළුවන්. දැන් ඕක නාද වෙනවා ඇහුණයි කියමුකෝ. ඊට පස්සේ මොකද වෙන්න ඕනේ? නැගිටලා යනවා. නැගිටලා ගිහලා බලනකොට කොයදෝ ඉන්න මේ පිස්සෙප්පියාට තමයි කෝල් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒක ඔස්සේ ඔන්න කතා කරලා ටිකක් වෙලා ගියාට පස්සේ අර තියුණ විවේකය සහනය සම්පූර්ණ නැතිලා යනවා. ඔච්චරනේ වෙන්නේ. ඕක ඇහුණා ඕක තමයි ප්‍රතිඵලෙ. එහෙම නැත්නම් වටපිටාවේ කට්ටිය කියන එකක් ඇහෙනවා. ඇහෙන එක ওই විදියට අන්න හිත අවුල් කරලා වියවුල් කරලා නවත්තන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක තමයි සාමාන්‍ය හුරු පුරුදු ගමන. එක එකකට පස්සේ තව පාරක් අලුතෙන් කෝල් එකක් එනවා, තව පාරක් රින් එනවා. නැත්නම් මැසේජ් එකක් එනවා, නැත්නම් ඕන අර මේ Facebook අප්ඩේට් එකක් එනවා. ඕම තමයි. ඉතියෝක කවදත් අහවරණ එකක් නෙමේ. ඒ වෙනුවට අර ඒ දේවල් ඔස්සේ හිත යන්නේ නැත්තං, ඒ දේවල් වලට හිත වෙහෙසක් ගන්නේ නැත්තං, ඒකම තමයි මේ ප්‍රතිපදාව. ඉතින් ඔය ඒ ලැබිලා තියෙන අවස්ථාව ඒක යම් කිසි විදියක මේ ප්‍රතිපදාවේ වටිනකමක්, මේ ප්‍රතිපදාවේ ප්‍රයෝජනයක් කියලා සලකලා කරගෙන යන්න තමයි තියෙන්නේ. අර විදියට අර හුස්මත් දෙකක් බලනකොටම අර විදියට විවේක තත්යකට යනකොට අන්න කරදරයක් නැහැ. යම් කිසි විදියක අර මේ නිකන් අපි කුප්පන ගතියක්, අපි අවුස්සන ගතියක්, අපිට වෙහෙසක් පීඩාවක් ඇති කරන ගතියක් නැහැ. නැවතත් අන්න පැයකට පස්සේ ප්‍රകൃතියට එනවනේ. අන්න ආපු ගමන් පොඩ්ඩක් හරි වෙහෙසක් පීඩාවක් නැවතත් ඇති වෙනවා. අර විදිහේ ඝර්ෂණයක් ඇති වෙනවා. අන්න ඒ ඝර්ෂණේ පිළිබඳ පැවැත්ම පිළිබඳ ඝර්ෂණයක් කොහොමද තියෙනවා? ඒක තියෙනවා. අනාර වේලාවේදී තේරෙනවා ඒක පොඩ්ඩක් අඩු වෙලා ගියා, පොඩ්ඩක් දුර වෙලා ගියා කියලා. ඉතින් ඕකම තමයි ප්‍රතිපදාව. අර විදිහට අර යම් කිසි විදියක අර මහා වෙහෙසක් පීඩාවක් විදිහට පැවතුණු මේ දේවල් ටික ටික යම් කිසි පමණක ඒවැ හිත් බඳින්න නැති ගතියක්, ඒවට ඇවිස්සෙන්නේ නැති ගතියක් මේ හිත තුළ ඇති වෙලා එනවා. ඒකම තමයි ඔය කියන විදිහේ ප්‍රතිපදාවක් තුලින් ලබා ගන්න පුළුවන් විවේකය. ඉතින් හොඳයි. තව තව වැඩි වැඩියෙන් ඒ ටෙලිෆෝන් සද්ද නොඇසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. උදේ මට ලැබිලා තියෙන ප්‍රශ්න නම් ඉච්චර එපමණයි.
හරි හොඳයි පරිදි ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් ඇවිත් තිනවා. ඉදිරිපත් කරන්න අවශ්‍යයි.
හොඳයි.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, වයස් ගත වූ ඥාතියෙක් බලන්නට රෝහලට ගියමි. මහලු වයසේ පසුවන ඔහු රෝගාබාධ ගණනාවකින් පෙළෙන අතර දරාගත නොහැකි අධික දුක් වේදනාවෙන් දිගටම කෑගසමින් සිටි. මේ දැකීම සංසාර බය මතක් කර දුනි. මම දිනපතා සක්මන් සහ පර්යංක භාවනාවේ යෙදෙමි. එදී අධික වේදනා තිබුණත් දැන් භාවනාවේදී කය වේදනා කිසිවක් නැත. භාවනාව පුරුදු කිරීම ජීවිතයේ කොයි කලක වුව පැමිණෙන දුක් වේදනාවන්ට මුහුණ දීමට අපව සූදානම් කරන බවත් අත්දැකීම් ඇත. ජීවිතයේ කවර දිනක හෝ නොසිතූ රෝගාබාධයන්ගෙන් වේදනා විඳින විට උහුණු කළ සතිය වේදනාවන්ට මුහුණ දීමට උදව් වේයයි විශ්වාස කරමි. උදාහරණයක් විදියට අධික දුක් වේදනා මැද වුවද ඒවා පිළිගෙන අනුන්ගේ වේදනා දිහා බලා ඉන්නවා මෙන් ඒවායේ ඇතිවීම නැතිවීම දැක දැක සිටිය හැකි වේයි සිතමි. ස්වාමීන් වහන්ස, මේ තේරුම් ගැනීම නිවැරදිද? මොහොතකින් මොහොත තමන් පත්වන අසරණ භාවයට මුහුණ දීමට තව කුමක් කළ හැකිදයි පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.
ඔව්, ඒ වටපිටාවේ දකින්න දේවලුත් යම් කිසි විදිහක මේ විදිහට මටත් මේ ඉරණම දවසක අත් වෙනවා, මටත් මේ ස්වභාවයේ එන්න ඉඩ තියෙනවා කියන එක ඒ අදහස අරගන්න හොඳයි. සාමාන්‍ය ඒ දේවල් ඔස්සේ මුලා වෙනවා වෙනුවට මේකේ යථා ස්වභාවය දකින්න උත්සාහ කරනවා. ඉතින් ඕවා හොඳ කමටහන් තමයි මේ වටපිටාවේ පේන දේවල් මේ විදිහේ වෙන සිදුවීම් අපිට පාඩම් කියලා දෙනවා. මේ විදිහේ ඉරණමක් මට අත් වෙන්නත් බැරි කමක් නැහැ. එහෙම කවුරුත් අපිට එහෙම අත් වෙන්නේ නැහැ, එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ කියලා ලියලා අත්සන් කරලා දීලා නැහැ. ඒ වගේ තත්ත්වයක්, ඒ වගේ වටපිටාවක් නේ තියෙන්නේ. එතකොට ඒක නිකන් මේ වටපිටාවේ නිකන් ඇස්සැරලා බැලුවත් ඔය පාඩම් ගොඩක් හොයාගන්න පුළුවන්. ඔය පාඩම් ගොඩක් යම් කිසි දෙයක දැක දැන ගන්න පුළුවන්. නිකන් පොඩ්ඩක් බලන්න විතරයි තියෙන්නේ විවෘත මනසින් බැලුවාම තේරෙනවා. ඉතින් ඒක තමයි වැඩේ. දැන් ඔය සාමාන්‍ය ඔය මෙහෙ ඔය දවල්ට පිණ්ඩපාත යන වෙලාවට ඒ මිනිස්සෙක් ඉන්නවා, සමහර දවසට අරන් එනවා මේ පුතාවත් අරගෙන කැඳේකකුත් අරගෙන ඔය කන්ද උඩට නගිනවා. එතකොට මේ අවුරුදු 15ක 20ක වගේ කොල්ලෙක්, හැබැයි අර ඩවුන් සින්ඩ්‍රෝම්. එතකොට මේ එයාවත් අතකින් අල්ලගෙන තමයි මේ එන්නේ. ඊට පස්සේ ඇවිල්ලා ඔය හාමුදුරු කෙනෙක් එතනින් පහලට පාස් වෙනකොට, පිණ්ඩපාතේ වඩිනකොට වඳිනවා, වන්දෝනවා අර දරුවාට කියලා. ඉතින් ඔහොම තමයි. එතකොට ඒ දර්ශනේ දැක්කහම අමුතු පාඩමක්. ඉතින් අර ගේන කැඳ එක නම් දිරවන්නේ නැහැ, ඒක වෙනම කතාවක්. මේ සාමාන්‍යයෙන් ඒ එන ගමනේ හේතුව, ඒ තාත්තා ඒ විදියට ඒ දරුවත් අල්ලගෙන එන්න හේතුව මොකද්ද කියලා කල්පනා කරොත් සමහර විට ඔය පාඩමම තමයි. සාමාන්‍ය විදියට වැඩ කටයුතු කරන දරුවෙක් ඉඳියන ඔය ගමන නොඑන්න තියුණා. ඔය කැඳේක උසගෙන එන්නේ අර ආරයව මේවා කරලා වන්දවන්නේ, ඒ අත ගස්වන්නේ අන්නේ ආපු පාඩම, ආපු වෙහෙස පීඩාවම තමයි. ඉතින් අමුතු කතන්දරයක් මෙතන තියෙන්නේ. අර නිකන් අර අපායේ බ්‍රේක් එකක් වගේ එකක්. ඒ වෙලාවෙ ඉතින් අපි පාටි දම දම ජොලි කර කර ඉන්නවා. නමුත් මේක මේ සුළු වෙලාවයි පවතින්නේ කියන එක ගොඩ දෙනෙට තේරෙන්නෙත් නෑ, අහුවෙන්නෙත් නෑ. ඒක බලන්න ඕනේ නිකන් වටපිටා බැලු ගමන් පේනවා මේ වගේ ඉරණමක් මට එන්න බැරි කියලා. එහෙම කොහෙවත් සහතිකයක් තියනවද? සාමාන්‍ය ඔය මේ විවිධ නානා ප්‍රකාර පුද්ගලයෝ එක්ක ගනුදෙනු කරන්න හම්බ වෙනවා, මේ වගේ පරිසරයකට හොයාගෙන එනවා. ඒගොල්ලෝ එන්නේ තරාර හේතුව නිසාම තමයි. ඉතින් ඒ කතන්දර, ඒ විස්තර තොරතුරු අහනකොට පුදුම ක්ෂණයක් ලැබිලා තියෙන ක්ෂණය, ඒ ක්ෂණේ වටිනකම ඒ ක්ෂණේ අගේ තේරෙන්නේ නැහැ. සමහර විට දැන් අර කුඩා දරුවෙක්, ඔය කැන්සර් හොස්පිටල් එකේ වගේ පොඩි දරුවෙක් අවුරුදු 8යි 10යි 12යි ඉතින් හොස්පිටල් එකට වෙලා ඉන්නවා. ඒ ළමයට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. අර කැන්සර් එකක් ඇවිල්ලා ඉතින් දෙමව්පියෝ ගිහිල්ලා තියාගෙන ඉන්නවා. අපේක්ෂා අර ඔයාලා කිව්වට අපේක්ෂාවකුත් නැහැනේ. ඉතින් ඒ දකින්නකොට ඒ දරුවාට තියෙන චොයිස් එක මොකද්ද බලන්න. එහෙම අවස්ථාවක් තීරණයක් ගන්න තියෙනවද කියලා බලන්න. නෑ, අර පරණ මොකද්දෝ කර්ම ශක්තියක් වැඩ කරන්නේ. එතකොට ඉපදෙනවා, අර විදිහට අවුරුදු 8ක් 10ක් ජීවත් වෙනවා, මැරෙනවා. ඉපදෙනවා 8ක් 10ක් ජීවත් වෙනවා, මැරෙනවා. ඉපදෙනවා 8ක් 10ක් ජීවත් වෙනවා, මැරෙනවා. ඕක වරක් දෙවරක් නෙමෙයිනේ. ඕක තමයි ක්‍රමවේදී. එතකොට එහෙම එකක තමයි අපි මේ ජොලි කරන්නේ. එහෙම එකක තමයි අපි මේ යම් කිසි විදියක මේ වෙන වෙනම කල්පනා කර කර වෙන වෙන සැලසුම්ග ගා ඉන්නේ. අන්න භාග්‍යතුන් වහන්සේ කියනවා මේ සලකුණු කෙනෙක් දකිනවා නම් අන්න මේ තරුණ වයසේදීම හැකි පමණින් හැකි ඉක්මනටම, එහෙම නැත්නම් මේ විදියට කළු කෙස් තිබීදීම, මේ කය ශක්තිය තිබීදීම, මේ විදියට ලෙඩක් දුකක් අසනීපයක් එන්න කලින් මේ දේ කරගත්තොත් ලාභයි, මේ පොඩ්ඩක් ප්‍රතිපදාවක යෙදිලා තිබුණොත් ලාභයි, යෙදිලා තිබුණොත් ලාභයි. එහෙව් තියාගෙනනේ අපි විවිධ සැලසුම් ගහන්නේ. අරක නිසා බෑ, මේක නිසා බෑ කිකි ඔයි නොයෙකුත් ප්‍රශ්න අහනවා. ඒගොල්ලන්ට මං කියන්නේ ඕනේ නෑ දැම්මම ඕගොල්ලෝ ඒක මේ බලමු පස්සේ කාලෙක, හිතුණු කාලෙක කරන්න. පහුගිය දවසක කෙනෙක් අහනවා මේ මට මේ භාවනා කටයුතු නම් කරන්න හිතෙන්නේ නෑලු, එහෙම උනන්දුවන්නේ නෑලු. හැබැයි ට්‍රිප් යනේවා, ජොලි කරනේවා, බීලා දඟලනේ ඒවට නම් කැමැත්තක් තියෙනවලු. ඉතින් මේ අහනවා කොහොමද මේකට උනන්දු ඇති කරගන්නේ කියලා. හරි හරි සෝක් ප්‍රශ්න තියෙන්නේ. ඉතින් මං කෝවා ඉතින් බිබ්බි බිබ්බි යන්නේ කියලා. ඔහොම බීලා බීලා යනකොට දවසක අන්න මේ එක්ක බීලා නැහිලා යයි. එහෙම නැත්නම් දවසක එපා වෙනවනේ. ඇයි මොකෝ යාව බලෙන් ගෙනහල්ලා අපි භාවනා කරවන්නේ නෑ. බිබි බිබි ගියාම හරි ට්‍රිප්ම යන්න ජොලිම කරන්න අන දවසක හොම්බෙන් ගිහාම අන්න හරියනවා. අර අර කවුද සන්තති ඇමති වගේ අනිත් පැත්තට එයි. ඉතින් ඒ වගේ කට්ටියට එහෙම කියන්න ඕනේ. තව කෙනෙක් පහුගිය දවස ගන්නවා මේ ලයිව් එකතු වෙන්න විදිහක් නෑලු. ෆේස්බුක් රෙකෝඩින් එක බලන්න විදිහකුත් නෑලු. වෙන ෆේස්බුක් කියන්නේත් නැතුව ලයිව් එකතු වෙන්නේ නැතුව වෙන විදිහක් තියෙනවා දහනවා සම්බන්ධ වෙන්න. ඒ සම්බන්ධ නොවී ඉන්න. ඒක තමයි හොඳම ක්‍රමය. එච්චරට වෙහෙසක් පීඩාවක් වෙලාවක් කැප කරන්න බැරි නම් මේ ඒගොල්ලන්ගේ පහසු වෙලාවල් වලට ඇවිල්ලා ප්‍රෝග්‍රෑම් කරන්න ඕමනේ කතා කරන්නේ. එක්කෙනෙක්ගේ වෙලාව හදලා ඔන්න එයාට වෙලා එයාගේ වෙලාවට දාමුද කියලා අහනවා. ඈ එතකොට තව කෙනෙක් ඇවිල්ලා කිව්වොත් තව කෙනෙක් ඇවිල්ලා කිව්වොත් ආ එතකොට ආපෝ වෙනස් කරන්න වෙනවා. ඒක පුදුම කතන්දරයක්. පුදුම කතන්දරයක්. අර හේතු කාරණා හොයනවා නොකෙරෙන වෙදකමට හතකුයි පතකුයි ඕනේනේ. අනේ පත හොයනවා කොහොමත් හත තිබුණත් හරියන්නේ නැහැ. අනේ පතක් ඕනේ තව ඒත් මදි. ඉතින් මේ විදිහේ ස්වභාවයක් තියෙන. ඉතින් ඒ කට්ටියට කියන්න ඕනේ ඔයා සම්බන්ධ වෙන්න එපා. ලේසියනේ අපිටත් ලේසි ඔයාටත් ලේසි. ඈ එහෙම නැත්තම් අර විදිහට බිබි බිබි යන්න. එහෙම තමයි උත්තර දෙන්න ඕනේ. ඊට වැඩිය හොයන්න කරන්න යන්න ඕනේ නැහැ. උනන්දු තියෙන එක හොයාගෙන එනවා. සමහර කට්ටිය ඇවිල්ලා කියනවා පැවිදි වෙන්න නම් කැමැත්තක් තියෙනවා. මොකද කරන්න කියලා තේරුම් ගන්නත් බෑ. ගෙදර ඉඳලත් භාවනා කරන්න පුළුවන් වගේ මේ ඉඳගෙනත් භාවනා කරන්න ගියාම මෙහෙනම් කරදර වැඩි වගේ. ඒ කියන්නේ මෙහි කරදර වැඩිලු ගෙදරට වැඩිය. මේකේ ආමුදුරු ඇවිල්ලා එක එක වත පිළිවෙත වැඩ කටයුතු කියනවායි. ඔව් මොම කියලා. ඉතින් එයාට කියන් තියෙන ගෙදර ගිහිල්ලා එහෙනම් කරගෙන ඉන්න. මොකද පැවිදි වෙන මනුස්සයා ඇවිල්ලා වතුරට පැනලත් ඉවරයි. ඔය සැල්සුම් ගහන කට්ටිය ඉන්නව නේද? අවුරුදු 10කින් මේ ගානකින් මෙහෙම මෙහෙම කරනවායි කියලා ඇවිල්ලා කියන කට්ටිය කවදාවත් කරන කට්ටිය නෙමෙයි. මොකද එයාට අවුරුදු 10කින් තව මොකක් හරි හේතු කාරණාවක් මතු වෙනවා. තව 10ක් ඉස්සරහට දාගන්න කොහොම හරි. ඉතින් 10 වා කීයද බලන්නකෝ කල් දාන්නත් පුළුවන්. ඉතින් ඒ කියන්නේ කෙරෙන්නේ නැහැ. කෙරෙන මිනිහා කරන මිනිහා දන්නේ නැහැ ඇවිල්ලා ඔය ඉන්නවා බලනකොට මේ පැවිදි වෙන්න ඇවිල්ලා තියෙන්නේ. ඔය සාමාන්‍ය හතියර දෙන්නෙක් විතර එනවා පැවිදි වෙනවායි කියලා හිතාගෙන. පැවිදි වෙනවායි කියලා ඉතින් මට ඉස්සෙල්ලාම වුණා මට කියනවා මම ඉස්සරහට සෑයන වෙලා ආරම් මෙහෙම මෙමයි කියලා මගේ මොඩකමනේ විස්තර කිව්වා. දැන් තේරෙනවා එනේ ආවට මොකද දවස් දෙක තුනේ යනවා. ඉතින් අපරාධනේ පැය භාගයක් විතර කැප කරොත් ඔය විස්තර කියලා. ඊට වැඩිය හොඳයි ඔයා ඉන්නක බලන්නකෝ ඉන්නකෝ ඉංගියොත් පැවිදි කරනවා නැතොත් නැහැ කියලා කිව්වහම හරි ලේසි ලාබයි. ආ එහෙම ටික දවසක් ඉන්නකොට දෙනවා මෑන් මිසින්. මම තව එකෙක් එනවා. ඌ ඇවිල්ලා වෙනම විදිහේ කතාවක් කියලා උත් කියනවා ඒක කරනවා කියලා. ආ තව ටික බලසින් බලනකොට එයත් මිසින්. කරන මනුස්සයා ඉන්නවනේ. කරන මනුස්සයා ආවද දන්නේ නැහැ ඉන්දියද දන්නේ නැහැ. අන්න කෙලිම ඇවිල්ලා වතුරට පැනලා. ගිලී මැරෙන්න පුළුවන්. මම කියන්නේ සැප පහසුයි කියලා. මම කියන්නේ ප්‍රතිපදාව යම් කිසි දියක මේ සුවයල වෙන සුළුයි කියලා හැම වෙලෙම. නෑ වෙහෙස පීඩාව තියෙනවා. වෙහෙස පීඩාව තියෙනවා. දරන්න බැරි වෙහෙසක් පීඩාවක් එනවා. දැන් මේ දවස්වල මොකද්දෝ මන් දන්නේ මොකද්ද එකක් තියෙනවා. කාලගුණේද ශරීරෙල් ලෙඩක්ද මොකද්ද කියලා හොයන්න බෑ. ඊයේ වලියක් දාගෙන ආපේ කියන මං කෝ පොඩ අහන්නකො ඉස්සෙල්ලා කොහොමද සැප දුක කියලා. බෑලු එහෙම අහන්න බෑලු. වලි වලියල වලියෙන්ලු පටන් ගන්න ඕනේ. ඉතින් ඔහොම තමයි. ඉතින් පහසුවක් දනවන එකක් නැහැ. ඊළඟට අපි හිතමු ඔය දැන් ප්‍රතිපදාවට බැසගෙන ඔක්කොම කරලා භාවනා කරලා මරණ ආවා කියලා. අර විදියට ලෙඩ දුකක් ආවා කියලා, අර විදියට අසනීපයක් ආවා කියලා. අර දුකමයි. අය හිතන්න එපා වෙන වෙනස් විදියක දුකක්. ඊට වැඩිය අඩු කළා දුකක් එහෙම එකක් එයි කියලා. අර වෙහෙස පීඩාවමයි. නමුත් මේ හිතේ දරන්න පුළුවන් ශක්තිය අන්න ඒක වෙනස් වෙලා තියෙනවා. ඒක වැඩි වෙලා තියෙනවා. ඔය අර විදියට ප්‍රතිපදාවට බැස නොගත් කෙනෙක් නිකන් මාරය අහම නිකන් ඒක නිකන් එයාට මහා අරුමයක්. එයා නොහිතූ නොපැතූ දෙයක්. මේ තැනැත්තා සූදානමින් ඉන්නවා. එච්චරයි. අර දුකමයි. දුකේ නම් අඩුවක් කියන එකක් නැහැ. ඔය දින විදියට මේ වේදනාව ඔන්න අඩු වැඩි වෙනවා, මෙන්න අඩු වෙන ඇති වෙනවා, මෙන්න නැති වෙනවා කියලා බලලා එහෙම නිකන් සුරුට්ටුවක් ගහගෙන ඉන්න හම්බ වෙන්නේ නැහැ. අර දුකම අර වෙහෙස පීඩාවම අර දරා ගන්න බැරි ගතියම එනවා. එකම වෙනසයි තියෙන්නේ මේ මනුස්සයා කලින් මේකට සූදානම් වෙලා. කලින් මේකට සූදානම් වෙලා මේක දරා ගන්න පුළුවන්. මේ හිතට දරන්න පුළුවන්. ඒක කොහොම කොහොම හරි යැපිලා මුහුණ දෙන්න පුළුවන්. මේ විදිහට මේ ප්‍රතිපදාවක මේ වගේ දෙයක මම යෙදිලා ඉන්නවා. එහෙම නැතු දුකේ වෙනසක් වෙන්නේ නැහැ. එකම දුක අන්න අර දරන හැකියාව. දරන්න පුළුවන් ශක්තිය. ඒ වෙනස, ඒ සූදානම තමයි වෙනස. ඉතින් එන්නේ ඒ දුක එන්න කලින්, ඒ විදිය වේසක් පීඩාවක් එන්න කලින් භාග්‍යතුන් වහන්සේ කියනවා මේ සුදුසු අවස්ථාවේ කරන අවස්ථාවේ මේ ලැබිච්ච ෂණේ කරගත්තොත් තමයි. එහෙම නැත්නම් ඉතින් කියන්න බෑ. ඊට පස්සේ කවදාද කියන්න බෑනේ. ටිකට් එක ආපහු කවදාදේද කියන්න බෑ. අර විදිය අර අපේක්ෂා රෝහලේ අපේක්ෂාවක් නැතුව ඉන්න දරුවෙක් දිහා බලන්න. ඒ දරුවට හරියට නිකන් හිතන්න කල්පනා කරන්නවත් මානසික තත්ත්වයක් ගොඩනැගෙන පමණට වර්ධනය වෙලා නැහැ සමහර විට. එයාගේ චොයිස් එක මොකද්ද? එයාට කිසිම චොයිස් එකක් නැහැ. එයාට තියෙන්නේ අර එනවා විඳවනවා යනවා. එනවා විඳවනවා යනවා. ඉතින් ඒ විදිහේ කොච්චර නම් අපි කොතෙකුත් කල් ගෙවලා ඇද්ද කියලාත් හිතන්න පුළුවන්. ඉතින් එහෙව් වටපිටාවක අන්න කොරනවා නම් වැඩි.
උදය
අපේ කාල වෙලාවත් ඉවර වෙන්න වගේ ගිහින් තියෙනවා. එක ප්‍රශ්නයක් ඔන්නම් අපිට කෙනෙකුට අහන්න මොන ප්‍රශ්නයක් තියෙනවා ඒක දෙන්න පුළුවන්. නැත්නම් ස්වාමීන් වහන්සේම නම් ඊළඟ කොටසට මම ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්න.
හොඳයි.
සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නමද මම ආරාධනා කරනවා අද දවසේ ධර්ම දේශනය පවත්වන ලෙසට. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යේන කෝදේන කුද්දාසේ සතා ගච්ඡන්ති දුග්ගතිං තං කෝදං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනෝ පහායන පුනායන්ති ඉමං ලෝකං කුදාචනන්ති. පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි හිතමු ඔය කැලේක ඇති වෙන ලැබුගින්නක් වගේ එකක් මේ විදිහට මේ දේ ආරම්භය ගත්තොත් සමහර විට පොඩි ගිනි කූරක් එහෙම නැත්නම් සිගරට් කොටයක් මේ වගේ දෙයක් වෙන්න පුළුවනි. මේ වගේ දෙයක් මත ආරම්භ වෙලා අර වටපිටාවේ තියෙන ඉන්ධන එහෙම නැත්නම් ඒ ගහකොළ, ඒ දිරපු කොළ, ඒ වගේ දේවල් අන්න ඇවිලෙමින් මේක ටික ටික මේ ගින්න වර්ධනය වෙනවා. මුල ආරම්භය ගත්තොත් අර විදියට සිගරට් කොටයක් එහෙම නැත්නම් ගිනි කූරක් වෙන්න පුළුවන්. අඟුරු කැබැල්ලක්, අර අලු යට සැඟවිලා දුන පොඩි අඟුරු කැබැල්ලක් වගේ වෙන්න පුළුවන්. ඒ විදියට පටන් අරගෙන ක්‍රමානුකූලව මේක පඳුරු දවන, ඊට පස්සේ කුඩා ගස් දවන, ඊට පස්සේ මහා ගස් දවන, අර විදියට පොඩි ඉඩ කඩක් දවන, ඊට පස්සේ අක්කර ගණනක් දවන, ඊට පස්සේ ප්‍රාන්තයක් වුණත් දවන ප්‍රමාණය මහා ගින්නක්, මහා ඇවිලුමක් බවට පත් වෙනවා. ඊට පස්සේ ආයි අර අඩි 3-400ක් උස ගහක් වුණත් ෂණිකව එක ගිනි දැල්ලෙන් ගිනි අල්ලනවා. ඒ විදියට දවලා අලු කරලා දානවා. එතකොට ඔන්න ඔය විදිහේ යම් කිසි විදියක අර මූලිකව යම් ෂණික පොඩි බීජයක් වගේ, අර විදියට සිගරට් කොටයක් වගේ, අර විදියට අලු යට තියුණු අඟුරු කැබැල්ලක් වගේ තියුණ මේ දේ කොහොමද එන්න අර විදියට ප්‍රාන්තයක් පදේශයක් අර විදියට දවන ප්‍රමාණය මහා අඩිසිය ගණනක් ඉහළට පැතිරෙන ගිනි ජාලාවක් බවට පත් වුණේ. අන්න ඒ විදිය වර්ධනයකට ලකුණේ කොහොමද කියලා අපිට දකින්න පුළුවන්. ඉතින් එන්නේ ඒ වගේ ස්වභාවයක් පිළිබඳ තමයි භාග්‍යතුන් වහන්සේ මේ කතා කරන්නේ. එතකොට මේ සම්බන්ධ වෙච්ච පිරිසට මතක ඇති මේ විදිහෙම ගාථා කීපයක් අපි පහු කරගෙන ආවා. මේ තියෙන්නේ අද දවසට ඉදිරිපත් වෙච්ච දේ. අන්න කියනවා යේන කෝදේන කුද්දාසේ. මේ ක්‍රෝධයෙන් කිපුණ සත්වයන් සත්තා ගච්ඡන්ති දුග්ගති. සත්වයන් දුගතියට යත්. තං කෝදං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනෝ. ඒ ක්‍රෝධය මනාකොට දැනකන පහ කරයි නුවණැත්තෝ. පහායන පුනායන්ති මං ලෝකං කුදාචනං. පහ කර නැවත නොයෙත් මේ ලෝකයට කිසි කලෙක. ඔන්න ඔය විදියට තමයි මේ අද දවසට ඉදිරිපත් වෙලා තියෙන ගාථාව සඳහන් කරන්නේ භාගතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. යම් කිසි දෙයක මේ ක්‍රෝධයෙන් කිපුණු කිපුණු සත්වයන් කියලා තමයි කියන්නේ. ඒ විදිහට කිපුණු සත්වයන් දුගතියට යත්. එතකොට ඒ ක්‍රෝධය මනාව ලෙස දැනගෙන මෙනු නැත්තෝ මේ ක්‍රෝධය පහ කරලා මේ ලෝකෙට නැවත නොයෙන අර විදියට නොඇවිලෙන අර විදියට ඇවිලිලා ඇවිලිලා විනාශ වෙලා මහ පදේශ පව ඇවිලිලා යන්නේ නැති ස්වභාවයක් තමුන් තුළ ඇති කරගෙන අන්න ඒක නිසාම මේ ලෝකෙට කිසි කලක එන්නේ නැහැ. නැවත උප්පත්ති වශයෙන් එන්නේ නැහැ කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. එතකොට මේ විදිහෙම ගාථාවක් මීට සති කීපයකට කලින් සඳහන් වුණා යේන දෝසේන කියලා. දැන් අද තියෙන්නේ කෝදේන කියලා. එදා තියුනේ දෝෂ පිළිබඳ අදහසක්. එතකොට ඒ විදිහේ වචනයක් මේ ළඟම තියුණ ගාතාවක සඳහන් වුණා තිබුණා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් කොහොමද මේ මොකද්ද මේ වෙනස වගේ කියන අදහසක් මතුවෙන්න පුළුවන්. එතකොට ඇත්තටම මේ විවිධ වචන ගණනාවක් යෙදිලා තියෙනවා මේ විවිධ අවස්ථා පෙන්වන්න. එතකොට මේ ද්වේෂය කියන එක අවස්ථාවක් විදිහට පෙන්නුම් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒකේම තව තව වර්ධනය වීමක් අපිට දැක ගන්න පුළුවන්. සාමාන්‍ය ද්වේෂයටත් වැඩි අඩු යම් කිසි ඊටත් වැඩිය සියුම් මට්ටමක් විදිහට ඔය මනාපමනාප කියලා කියන්නේ. එතකොට මනාපමනාප ස්වභාවයක් මේ හිත තුළ ඇති වෙනවා. ඒක තමයි යම් කිසි විදියක ද්වේෂ මට්ටමක් දවස පමණට වර්ධනය වෙලා එන්නේ. ඊට පස්සේ කෝප කියන වචනයක් ඉදිලා තියෙනවා. ඊට පස්සේ කෝද කියන වචනයක් ඉදිලා තියෙනවා. ඊට පස්සේ වේරී කියන වෛර කියන වචනේ ඉදිලා තියෙනවා. අන්තිමට අන්න ව්‍යාපාදෝ කියන වචනේ ඉදිලා තියෙනවා. එතන මෙන්න මේ අර සුළු යම් කිසි ගිනි පුපුරක් විදිහට සිගරට් කොටයක් විදිහට පටන් ගන්න මේ දේ කොහොමද අර මහා පදේශ ප්‍රාන්ත දවන අර විදියට අඩි 100 ගණනක් උඩට විහිදුණු ගිනි ජාලා පවා විහිදවන තරමේ මහා ගින්නක් බවට පත් වෙන්නේ. එතකොට ව්‍යාපාදෝ කියන්නේ ආඝාතය කියන සිංහල වචනේ දෙනවා. එහෙම නැත්නම් ව්‍යාපාදේ කියලා කියනවා. එහෙම නැත්නම් බද්ධ වෛරය කියලා තියෙනවා. අන්න ඒක මහා බරපතල වෙහෙසකාරී තත්වයක්. තමුන්ට වගේම අනුන්ටත් මේ සංසාරේ පුරාවට පස්සු පසුපසෙන් එළවමින් පලි ගන්නවා. වෙහෙස පීඩාව ඇති කරනවා. ඒ විදිහේ වෛර බැඳගෙන අර බද්ධ වෛරකින් කටයුතු කරනවා. ඒ එපමණකට වර්ධනය වෙලා ආවේ කොහොමද කිව්වොත් අර සුළු සිදුවීමක්. සුළු සිදුවීමක් අන්න කොහොමද ටික ටික මේ විදිහේ මහා වෛරයක් බවට පත් වෙලා අර ආඝාතය කියන තත්ත්වයට දක්වා වර්ධනය වෙලා එන්නේ. සාමාන්‍ය ආඝාතය කියන වචනේ සිංහල වචනේ අර්ථයක් තියෙනවා. ස්ට්‍රෝක් කියන අර්ථෙත් තියෙනවා. සාමාන්‍ය ස්ට්‍රෝක් එකක් ආවම මොකද වෙන්නේ? නිකන් පොඩ්ඩක් පැත්තට ගිහිල්ලා කට පැත්තට ගිහිල්ලා ඇහැක් මේ මූණේ පැත්තක් මැලවිලා ඔහොමනේ යන්නේ. අන්න ඒ වගේ එකක් මේකෙත් තියෙනවා. බද්ධ වෛරය මේ විදියට අන්න කල්ප ගණන් වුණත් වෛර බඳින්න පුළුවන්. සාමාන්‍ය ඔය නිකන් මහා ප්‍රිය කට්ටිය කියලා ලං වෙලා එන කට්ටිය පස්සේ කාලෙක හිතෙනවා මේ වෛරක්කාරයද කොහෙද? නිකන් එකෙන් නෙමෙයි අර විදියට මේ පරම්පරාවට නිකන් කල්ප ගණනක් පුරාවට සංසාරේ පුරාවට වෛර බැඳපු එකෙක්ද කොහෙද කියලා වගේ හිතෙන්නත් පුළුවනි. මොකද හේතුව අන්න අර මුලදී නිකන් ගැලපෙනවා වගේ කියලා හිතුණාට අන්න කාලයක් යනකොට තේරෙනවා මොකද්දෝ පරහක් තියෙනවා, අවුලක් තියෙනවා. මුලදී හොඳම යාළුවෝ කියලා හිතුණාට පස්සේ කාලෙක තේරෙනවා හොඳම යාළුවෝ නෙමෙයි වගේ. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් ස්වභාවයක් අන්න මේ 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 දේවල් තුල තියෙනවා. අර විදිහට බීජයක් විදිහට ඇති වෙන දේ කොහොමද මහ ලැබුගින්නක් බවට පත් වෙන්නේ? එතකොට මනාපමනාප කියන්නේ ඊටාම සියුම් ස්වභාවයක්. ඒ මනාපමනාප ගතිය මේ යම් කිසි විදියක පැවැත්මේ මූලිකම ස්වභාවය වගේ. නමුත් ඒක මත පදනම් වෙලා කොහොමද ද්වේෂයක් බවට පත් වෙන්නේ? ඊට පස්සේ ද්වේෂය තව ටිකක් වර්ධනය වෙලා අර විදියට කෝප බවට පත් වෙන්නේ. ඊට පස්සේ ඒක තව ටිකක් වර්ධනය වෙලා අර විදියට ක්‍රෝධ බවට පත් වෙන්නේ. ඒකත් තව ටිකක් වර්ධනය වෙලා අර විදිහට වෛරය බවට පත් වෙන්නේ. ඒකත් තව වර්ධනය වෙලා කොහොමද අර ව්‍යාපාදයේ විදිහට හඳුන්වන බද්ධ වෛරය බවට පත් වෙන්නේ. එතකොට හිතින් වෙන බරපතල අකුසලයක් විදිහට පෙනෙනවා මෙන්න මේ බද්ධ වෛරය. දස අකුසල් වලින් හිතින් වෙන තුනෙන් එකක් තමයි ওই බද්ධ වෛරය කියන්නේ. අන්න මේ විදිහේ බරපතල ස්වභාවයක්. එපමණකට වෛර බඳින තත්වෙට මේ සංසාරේ පුරාවට වෛර බඳින තත්වෙට සංසාරේ පුරාවට පලිගන්න තත්වෙට මේ දේ වර්ධනය වෙලා ගියේ කොහොමද? අනර මූල බීජයක් තුලින් සාමාන්‍ය මුලින් ඇති වෙන හිතේ පොඩි නිකන් පොඩි ඝට්ටනයක් වගේ දෙයක්. ඒක ඔන්න ද්වේෂයකට වර්ධනය වෙලා හොඳ හිතේ දකින්න පුළුවන් පැහැදිලි ද්වේෂයක් බවට පැහැදිලි තරහක් බවට වර්ධනය වෙනවා. ඊට පස්සේ ඔන්න කයින් වචනෙන් කටයුතු කරන කෝප කෝධ වගේ ස්වභාවයකට වර්ධනය වෙනවා. ඊට පස්සේ අන්න එකක් කරලා නවතින්නේ නැහැ, අන්න නැවත නැවත සිද්ධ කරනවා කියන වෛරී ස්වභාවයකට ඒ වේරී ස්වභාවයකට පත් වෙනවා. ඒකත් මදි, මේ ජීවිතෙත් මදි. කොහොමද මේ සංසාරයක් පුරාවට මේකට එරෙහිව කටයුතු කරන්නේ පලිගන්නේ කියන ස්වභාවයක් දක්වා අන්න බද්ධ වෛරයක් දක්වා වුණත් වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් ඔන්න විදිහේ ස්වභාවයක් ගැන තමයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ. ඒතර මේ කෝදෙන් කිපුණු සත්වයෝ කියලා තමයි කියන්නේ. ඒගොල්ල කිපිලා ඉන්නේ කුද්දාසේ කියලා තමයි කියන්නේ. අන්න ඒ විදිහේ කිපුණු සත්වයෝ දුගතියට යන එක ඉතින් අහන දෙයක් නෙමෙයි. එයාගේ දුගතිය හැදෙන්නේ කොහෙද? ආයි ගිහිල්ලා මැරිලා ගිහිල්ලා එයාට උපදින දෙයක් තියනවද? නෑ, එනුවට අන්න එයා දුගතිය යාම හදාගෙන ඔය කියන ස්වභාවය තුලින් තමුම්ම නිර්මාණය කරගෙන තමුම්ම මවාගෙන එහෙම ස්වභාවයක් තමයි මේ තැනැත්ත තුල තියෙන්නේ. අන්න ඔය දුගතියකට යන එකකින් අහන දෙයක් නැහැ. මේ විදිහට ක්‍රෝධ කරමින් කල්ගෙවන කෙනෙක්, අර විදිහට වෛර කරමින් කල්ගෙවන කෙනෙක්, අර විදිහට බද්ධ වෛරයක් බැඳගත් කෙනෙක් සමහර විට අන්න තේරෙනවා එයා ඉන්නෙම දුගතියේ. එයාට යන දෙයක් නැහැ. එයාගේ අදහස තමයි වෙන කෙනෙක්ව දුගතියට යවන්න තමයි යාට උමනාව තියෙන්නේ. නමුත් ඒ උත්සාහය තුලින්ම අන්න මොකද වෙන්නේ? අර තමුන්ටත් දුගතියකට යන්න වෙලා තියෙනවා. අර නිව්ටන්ගේ නියමය වගේ තමයි. නะ? අන්න කරන දෙයට සාපේක්ෂව අනිත් පැත්තට ප්‍රතික්‍රියාවක් මතුවලා එනවා. ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් මතුවලා එනවා. සමානද කියන එක ප්‍රශ්නයක්. සමාන කර්මයට අනුව නම් සමාන නෑ ප්‍රතික්‍රියාව. අන්න කරනවාගේ දසදහස් ගුණයක ප්‍රතික්‍රියාවක් අනිත් පැත්තට මතුවලා එනවා. තමුම්ම අර විදිහේ අපායකට යනවා. තමුම්ම අර විදිහේ දුගතියකට යනවා. මොකක් නිසාද? අන්න වෙන කෙනෙක්ව දුගතියකට යවන තමයි මෙයාගේ කල්පනාව. වෙන කෙනෙක්ට අර විදිහේ අපාය සහගත ස්වභාවයක් හදන්න තමයි මෙයාගේ කල්පනාව. නමුත් ඒකෙන් ප්‍රතිඵලයක් විදිහට අන්න මොකද වෙන්නේ? මේ විදිහේ වෙහසක් නමුන්ටත් ගැළපිලා එනවා. ඔන්න ඔය කතාව කියවෙන යම්කිසි සූත්‍ර දේශනාවක් තියෙනවා. කෝධ, මේ විදිහට කෝධ කරන්නාට පහළ වෙන ධර්ම හතක් මේ භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. මේ විදිහට ක්‍රෝධ කරන කෙනෙක්ට පහළ වෙන ධර්ම හතක් පිළිබඳ. ඒක කියන්නේ නිකන් බාහිරෙන් එල්ල වෙනවා වගේ, බාහිරෙන් සිද්ධ වෙනවා වගේ. නමුත් අන්න ඒ බාහිරෙන් එල්ල වෙන බාහිරයට සිද්ධ කරන කෝධය නිසා තමුන් කොහොමද ඒ විදිහෙම ඉරණමක් අත් කරගන්නේ කියන අදහසින් තමයි මේ පැහැදිලි කිරීම. එතන පළවෙනියට කියනවා මේ තැනැත්තා, මේ කෝධ කරන තැනැත්තා අර විදිහට තමුන්ගේ සතුරන්ගේ ශරීරයේ පැහැපත් බව දකින්න කැමති නැහැ. ඒගොල්ලෝ ශරීරයේ පැහැපත්ව ඉන්නවට, ඒගොල්ලෝ හිනා වෙලා ඉන්නවට, ඒගොල්ලන්ගේ හැම පැහැපත් වෙනවට මේ කෝධ කරන තැනැත්තා කැමති නැහැ. ඒක බොහොම සරල කෝදේ ස්වභාවයක්. එතකොට ඒකෙම ප්‍රතිඵලයක් විදිහට මේ තැනැත්තාගේ ශරීරය තව පැහැවෙනවා. මේ තැනැත්තාගේ ශරීරයත් අර විදිහට විරූපී වෙනවා. අපැහැදිලි, පැහැපත් නැතුව අපැහැපත් තත්ත්වයකට පත් වෙනවා. ඉතින් කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ වචන කියනවා මේ විලවුන් ගල්වනවා, මේ විදිහට මේකප් දානවා, අර විදිහට නොයෙකුත් සැරසිලි කරනවා, මේ නානවා කරනවා, මේ දිහා හැම නඩත්තු කරනවා. හැබැයි මේ තැනැත්තගේ ශරීරයේ ආපැහැ ආපැහැ වෙනවා. මොකක් ප්‍රතිඵලයෙන් දන්න? මේ වටපිටාවේ සතුරෙක්ගේ ශරීරයේ ආපැහැය මෙයා අපේක්ෂා කරනවා. අන්න ඒක නිසාම මේ තැනැත්තට මේ විදිහේ ප්‍රතිපක්ෂ ධර්මයක් මතුවෙලා එනවා. උත්සාහ කරේ කොහෙද වටපිටාවේ කාගේ හරි තමුන් කෝද කරන තැනත්තාගේ ශරීරය අවපැහැ කරන්න. නමුත් අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට මෙයාගේ ශරීරය අවපැහැ වෙනවා. හරිද? විලවුන් ගැල්ලුවට මේකප් ගැල්ලලා බේරන්න බෑ. දැන් අද කාලේ හැටියට තියෙනවනේ නිකන් මිලිමීටර් 3-4 මේකප්. ඒක ගෑවහම නිකන් අර පියකින් හොරලා ගන්න පුළුවන් තට්ටුවක් එපමණකට මේකප්. එතකොට සම්පූර්ණ මේ ඉන්න මනුස්සයාගේ මූණ අලුතෙන් මවන්න පුළුවන් එච්චර මේකප් දාලා. එච්චර මේකප් දාලා එපමණකට ওই ඉන්න මිනිස්සු වතුර බාල්දියක් ගහලා තමයි අඳුර ගන්න ඕනේ මේ යාමද කියලා. ඉතින් අන්නේ විදිහේ මේකප් දාන ලෝකෙකනේ අපි මේ ජීවත් වෙන්නේ. ඒ විදිහට හරි මේකප් දහලා අන්න අර විදිහේ හිතෙන් කෝද කරමින් කය පැහැපත් කරගන්න තමයි බලාපොරොත්තුව. නමුත් ඒ දෙක හරියට එකිනෙකට සම්බන්ධයි. අන්න හිතෙන් යම් කිසි විදිහක වෙහෙසක් පීඩාවක් තියනවාද, කෝද කරන ස්වභාවයක් තියනවාද, ඒක කය නිරූපණය කරනවා, කණ්ණාඩියක් වගේ නිරූපණය කරනවා. එතකොට ඒකයි ඔය සමහර කෙනෙක් කොච්චර hina වෙලා ඉන්න උත්සාහ කරත් hina වෙලා ඉන්න අමාරුයි. පැහැපත් වෙ ඉන්න උත්සාහ කරත් පැහැපත් වෙ ඉන්න අමාරුයි. ඒ වගේ චරිත දකින්න පුළුවන්. අනේ සමහර වෙලාවට අමාරුවෙන් hina වෙනවා. ඒක දැක්කම අඬන්න හිතෙනවා. එපමණකට අමාරුයි. ඒ විදිහේ සැහැල්ලුවක් විවේකයක් මතු කරගන්න. ඒ මොකද හේතුව? අන්න අර චිත්ත ස්වභාවය. ඒ පළවෙනි කරුණ විදිහට ඒක ගැන හර දක්වන්නේ. දෙවෙනියට කියනවා මේ කෝධ කරන තැනැත්තා වෙන වෙන කෙනෙක්ගේ වෙන කෙනෙක් දුකසේ මේ සැපසේ සයනය කරනවට කැමති නෑ. එයා කැමති නෑ මේ මිනිහට රැට නිින්ද යනවට. එයා කැමති නෑ මේ මිනිස්සු හිතේ විවේකයෙන් ඉන්නවට. අර සුවසේ නිදන්නේ කියනවට කැමති නෑ මේ තැනැත්තා. මේ කෝධය නිසා. ඉතින් ඒකෙන් ප්‍රතිඵලයක් ඉදිරිය මොකද වෙන්නේ? අන්න මෙයත් සුවසේ නිදන්නෙක් නොවෙනවා. අර විදිහට දුකසේ සයනය කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා මේ කෝද කරන තැනැත්තත්. එහෙම කියලා භාග්‍යතුන් වහන්සේ කියනවා අන්න සැප විල්ලුද ඇතිරු ආසන තියෙනවා, සැප මෙට්ට තියෙනවා, අර විදිහට සැප රෙදි තියෙනවා, මේ නොයෙකුත් දේවල් තියෙනවා. හැබැයි නිින්ද යන්නේ නැහැ. ඒ කියන්නේ මෙට්ටේ මාරු කරාට හරියන්නේ නැහැ කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මෙට්ටේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. නින්දේ සැප නින්දේ අතර වෙනස අනේ මෙට්ටේ කේසයක් නෙමෙයි. ඒ වෙනුවට මේ විදියට දුකසේ සයනය කරන ස්වභාවයක් මේ තැනැත්තා ඇති කර ගන්නවා. ඊළඟට කියනවා තමුන් කෝධ කරන කෙනෙක්ගේ අභිවෘද්ධිය මේ පුද්ගලයා කැමති නැහැ. අභිවෘද්ධිය කියන වචනේ තමයි එදිලා තියෙන්නේ. මේ තැනැත්තා ඒකට එරෙහි වෙනවා. ඒක වෙනවට කැමති නැහැ. එතකොට අන්න මේ ඒකේ ප්‍රතිඵලයක් විදිහටම මේ තැනැත්තට අභිවෘද්ධියක් නැතු වෙනවා. මේ තැනැත්තියගෙත් මේ තැනැත්තටත් අභිවෘද්ධියක් පැමිණෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. එතකොට මේ අභිවෘද්ධියක් කියන එක භාග්‍යතුන් වහන්සේ විස්තර කරන්නේ මේ විදිහට. මොකද්ද කියනවා? යහපත් දෙයක් ගෙන අයහපත් දෙයයි සැක කරනවා. අයහපත් දෙයක් ගෙන යහපත් දෙයයි සැක කරනවා. ඒ කියන්නේ අපි හිතමු අන්න මොකක් හරි දෙයක් කරා. හරි දෙයක් කළා ඉවරලා සැක කරනවා. හරි දන්නේ නැහැ මං කරපු වැඩේ හොඳද දන්නේ නැහැ, එහෙමද දන්නේ නැහැ කියලා සැක කරනවා. ඊළඟට වැරදි දෙයක් කරනවා. වැරදි දෙයක් කළා ඒක හොඳයි කියලා හිතෙනවා. හොඳයි කියලා කල්පනා කරනවා. හොඳ විදියට සලකනවා. ඔන්න ඔය විදිහේ දෙයක් තමයි මේ අභිවෘද්ධිය විදිහට පෙන්වන්නේ. ඒතර එක්තරා විදිහක කන්ෆිඩන්ස් කියලා අපිට කිව්ව හැකි. දැන් ප්‍රතිපදාවකට ගියත් ඕක ගොඩාක් බලපානවා. වැරදි දෙය හරි කමක් නැහැ හිතේ විශ්වාසයෙන් කරොත් අන්න හරි. අර අඟුලිමාල හාමුදුරුවෝ ගාවට බුදු හාමුදුරුවොත් වැඩියනේ, 1000ක් මර ගියා. අයි මරණ එක තමයි කමටහනට ලැබුණේ. මරලා ඇඟිල්ලක් අර කපා ගන්නවා. ඒක තමයි ලැබිච්ච කමටහන. හැබැයි ඒක බොක්කෙම විශ්වාසයෙන්ම කරා කොපමණකට කරාද අන්න එකම කමටහන නැවත නැවත වැඩුවද අන්න බුදු කෙනෙක් මේ හොයාගෙන ඉන්න පමණට ඒ විශ්වාසයෙන් කරනවා. ඉතින් ඒ විදිහේ දෙයක් වැරදි දෙයක් අර විදිහට මහා බරපතල පාප කර්ම. නමුත් අන්න මොකද උනේ? අර විදිහේ විශ්වාසයක් අර විදිහේ ස්ථිර අදහසකින් මේ තැනත්තා කටයුතු කරනවා. ඔය ප්‍රතිපදාවට ගියාම වුණත් සමහර විට ඔය මම දැකලා තියෙන කට්ටිය සමහර කට්ටිය දැන් සැක සංකා හරියට ඒ ආරයාගෙනුත් කමටහන් ගන්නවා, මෙයාගෙනුත් කමටහන් ගන්නවා, අර කියන එකත් කරන්න යනවා, මේ කියන එකත් කරන්න යනවා. ඔය විදිය හරි සැක සංකා සහිතව කටයුතු කරනවා. ඉතින් ඒ වගේ කෙනෙක් හම්බෙන හැම බොරු වලේම වැටෙනවනේ. වර්ධින වර්ධින හැම පාරම අතරමං වෙනවා. මොකද හේතුව අන්න අර අර විශ්වාසයක් නැහැ. තම මේ කරන ප්‍රතිපදාව පිළිබඳ, ගුරුවරයෙක් පිළිබඳ, මොකක් අප් පිළිබඳ විශ්වාසයක් නැහැ. සැක කර කර අන්න අභිවෘද්ධියක් නැහැ ඉතින්. අභිවෘද්ධියකට එන්න බෑනේ. අනේ ඒ විදිහ දෙයක් නැහැනේ. අර විදිහට හරි දේ කළා සැක නැහැ, වැරදි කියලා හිතෙනවා. වැරදි දේ කළා හරි කියලා හිතෙනවා. ওই විදිහට කල්ගත කරනවා. ඉතින් හරි අමාරු ප්‍රතිපදාවක් වඩා ගන්න හැම වෙලේම සැක සංකා. අර විදිහේ විශ්වාසයක් තියෙන කෙනෙක් අන්න වැරදි දේ කරත් එයාට ධර්මයේ විසින් සමහර විට මාර්ගය පෙන්නනවා, පාර පෙන්නනවා. තියෙන්න ඕනේ පොඩ්ඩක් නිකන් අර නිකන් නහයට අහන්න නැති ගතියක් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් අමාරුයි. එහෙම නැත්තම් අමාරුයි. මොකද හම්බෙන එක්කෙනා එනවනේ උපදෙස් දෙන්න. ඒකේ හරි වැරද්ද අපිට තෝරගන්න බැරි නම් ඉතින් කොහොමද යැපිලා ඉන්නේ? විශේෂයෙන් මේ භාවනා මධ්‍යස්ථානයකට ආරණ්‍යකට වගේ આવොත් ඉන්නෙම පිසෝපියාට. ඉන්නෙම පිසෝපියාට. ඉතින් එන එක කමටාන් උපදෙස් දෙන්න ඉදිරිපත් වෙනවා, උපදේශත් දෙනවා. ඉතින් ඒවා අහලා අහලා ඒවා කරලා කරලා ඉතින් අතරමං වෙන දිහාවත් හොයාගන්න බැරි ගන්නට අතරමං වෙලා තමයි ඉන්න අතර වෙන්නේ. මොකද හේතුව අන්න අර තමුන්ට මේ විශ්වාසයක් නැහැ. හරි දේ කළා වැරදියයි කියලා හිතෙනවා, වැරදි දේ කළා හරියයි කියලා හිතෙනවා, සැක කර කර ඉන්නවා. ඉතින් ප්‍රශ්න අහනවා, අරක කර හරිම කරාම හරිද, මේම කරාම හරිද, මොකක් හරි විදියක කරන්න එපැයි, ඒ කරගෙන යන්න එපැයි. අන්න ඒ විදිහ තියෙන්න ඕනේ පොඩ්ඩක් නිකන් නාහයට අහන්න නැති ගතියක් තියෙන්න ඕනේ. කිව්වා වමනින් පිළිගන්නේ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් සැක කර කර අර විදිහේ විකාර කර කර ඉන්නවා වෙනුවට තමුන් ගත්ත මතවාදී අරගත්තා, ගත්ත කොඩි අරගත්තා, ඒක අරගෙන යනවා. ඒක අරගෙන යනවා ආපහු හැරිලා බලන්නේ නැහැ, පිටිපස්ස බලන්නේ නැහැ. යනකොට දවසක අපි හිතමු අපි ගත්ත කොඩිය වැරදි නම් අපිට ධර්මයේ විසින් මඟ පෙන්වන්න ඕනේ. ප්‍රතිපදා විසින් මඟ පෙන්වන්න ඕනේ. ආවක නෙමෙයි මේක තමයි නිවැරදි දේ කියලා නැවත නැවත අපිට පෙන්නලා දෙන්න ඕනේ. ඉතින් මේ විදිහේ ස්වභාවයක් සාමාන්‍ය ප්‍රතිපදාවකට ගොඩාක් වටින දෙයක්. අභිවෘද්ධිය කියලා තමයි භාග්‍යතුන් වහන්සේ මෙතන පෙන්ණුම් කරන්නේ. මේ විදිහට ගත්ත දේ යහපත් වෙන්න පුළුවන්, අයහපත් වෙන්න පුළුවන්. හැබැයි සැක සංකාවක් නැහැ. යහපත්දේ යහපත් බව, අයහපත්දේ අයහපත් බව සැක කර කර ඉන්නේ නැහැ මේ තැනත්තා. දන්නවා යහපත් නම් යහපත් බව දන්නවා, අයහපත් නම් අයහපත් බව දන්නවා. එච්චරයි අවශ්‍ය වෙන්නේ. අන්න ඒ ශක්තිය හරියට උදව් වෙනවා ප්‍රතිපදාට. විශ්වාසයමයි විශේෂයෙන් ආධුනික කෙනෙක් අහම සතියක් දෙකක් තුනක් යනකොට කෙලින්ම එතනින් එහාට විශ්වාසය. විශ්වාසය දෙනවනම් හරි, නැත්තම් වැරදිලා. නැත්තම් අවමූලික උපදෙස් අහන්න, මුලින්දලා පටන් ගන්න කියලා කියන්න වෙනවා. විශ්වාසයමයි මොනවා හරි එන දෙයක් විශ්වාසයෙන් බාරගත්තොත් වරදින්නේ නැහැ, වරදින්නේ නැහැ. අන්න ඒ ඒ ඒ ශක්තිය ඒක ලේසි නෑනේ, ඒක ලේසි නෑ. ගොඩ දිනේට තියෙන පස්සේ තමයි සැක කරනවා. අර මත් හරිද මේ මත් හරිද, අරයා කරන එක කරන්නත් ඕනේ, මෙයා කරන එක කියන්නත් ඕනේ. එතකොට ඔක්කොම පැටලෙනවා මිසක් වෙන දෙයක් නෑ. අන්න ඒ වෙනුවට තම විශ්වාසයෙන් යම් කිසි විදියක ගත අදහසකින් කරගෙන ගියොත් අන්න වරදින විදියක් නැහැ, වරදින විදියක් නැහැ. වැරදුනත් දවසක ඒ නිවැරදි පාර මතුවෙලා එන්න ඕනි ප්‍රතිපදා විසින්. ඒ දැනතව ආරක්ෂා කරන්න ඕනි. ඉතින් එන්නේ ඒක හොඳයි සාමාන්‍යයෙන් මේ අභිවෘද්ධියක් සඳහා. නමුත් මෙතන භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොකද්ද? මේ තැනැත්තා මේ විදිහේ වෙන කෙනෙක්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට තමුන්ගේ අභිවෘද්ධියත් ඒ නිසාම නැති වෙලා යනවා. අර විදිහට යහපත් දෙයක් අයහපත් ලෙස හිතනවා සැක කරනවා, අයහපත් දෙය යහපත් ලෙස හිතනවා සැක කරනවා. ඒ විදිහේ වෙහෙසක් පීඩාවක් මේ තැනැත්තා ලං කර ගන්නවා. ඊළඟට කියනවා මේ කෝද කරන තැනැත්තා භෝග සම්පත්. වෙන වෙන කට්ටියගේ භෝග සම්පත් අමුන් කෝද කරන තැනැත්තන්ගේ භෝග සම්පත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. භෝග සම්පත් ලැබෙනවට කැමති නැහැ. අන්න මොකද වෙන්නේ? ඒකේ ප්‍රතිඵලයක් විදියට තමුන්ටත් භෝග සම්පත් නැති වෙලා යනවා. තමුන්ටත් අර විදිහේ භෝග විනාශ වෙන ස්වභාවයකට පත් වෙලා එනවා. කොහොමද විනාශ වෙන්නේ? සොරුන්ගෙන්, සතුරන්ගෙන්, ඊට පස්සේ ආණ්ඩුව වලින් ගන්න ටැක්ස් වලින් තම තමුන්ගේ භෝග සම්පතුත් විනාශ වෙලා යනවා කියලා අන්න ප්‍රකාශ කරනවා. එතකොට ඒ ඊළඟ කරුණ. ඊට පස්සේ කියනවා මේ තැනැත්තාට කීර්තියක්, මේ වකෝද කරන තැනැත්තා අනිත් කට්ටියගේ කීර්තියට කැමති නැහැ. කීර්තියක් ඇති වෙනවට කැමති නැහැ. අනිත් පැත්තෙන් ඒකේ ප්‍රතිඵලයක් විදියට තමුන්ට කීර්තියක් ඇති වෙන්නෙත් නැහැ කියලා සඳහන් කරනවා. දැන් ඔය කීර්තිය කිව්වහම ඒකේ අර්ථය යම්කිසි විදියක වෙනස්. ප්‍රසිද්ධියම නෙමෙයි. දැන් ප්‍රසිද්ධ වෙන නම් මොකද කරන්න ඕනේ? ඔය මේ හන්දියකට ගිහිල්ලා හෙළුව පෙන්නවා නම් අන්න එක රැයෙන් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. එහෙම කරන කට්ටියත් ඉන්නවනේ. ඒ ඔය සිනමා ක්ෂේත්‍රයේ වේවා ඒ විදිහේ ඒවැදී ඔයගේ වැඩ කටයුතු කරනවා. ඔය සෝෂල් මීඩියා ගිහිල්ලා බැලුවොත් අන්න ප්‍රසිද්ධිය ලං කරගන්න කරපු දේවල් තියෙනවා. සමහර විට මේ ප්ලෑන් කරලා කරලා තියෙන. මහා ලොකු නිකන් සිදුවීමක් වුණා වගේ ඔන්න වුණාම මුළු ලෝකෙ පුරාම පැතිරලා යනවා. මෙහෙම එකක් වෙලා බලන්නකෝ, මෙහෙම බලන්නකෝ, මෙහෙම බලන්නකෝ කියලා ගෙනහල්ලා පෙන්නනවා ප්‍රසිද්ධිය. දැන් ට්‍රම්ප්ගේ ගියපාර කැම්පේන් එක ගත්තොත් තනිකර ඔන්න ඔයක මත තමයි දිව්වේ. මොකක් හරි නිකන් හිතාගන්න බැරි චෝදනාවක් ප්‍රකාශයක් කරනවා. ඉතින් ඔක්කොම මීඩියා එකතු වෙලා ගහනවා, මෙන්න බලන්න මේ මේ කැන්ඩිඩේට් කෙනෙක් කියලා දෙන කතාව මෙහෙම ඒවා කියන්න පුළුවන්ද කියලා ඔන්න ඔය විදියට ගහනවා හැමෝම එකතු වෙලා. ඉතින් මොකද වෙන්නේ එකෙන්? අන්න නොදැනීම මේ මාධ්‍ය වලින් කතා කරොත් කතා කරන්නේ මේ මනුස්සයා ගැන විතරයි. මේ මෙක්සිකෝවේ එවුන්ගෙන් බේරෙන්න අපි හදනවා ග්‍රේට් වෝල් එකක්. ඊට පස්සේ කට්ටිය කියනවා මේ වෝල් එකක් හදන්න මේ බෝඩ් එකේ දිගේ හැටියට හඳෙන් මැටීරියල් ගෙනහලා තමයි හදන්න වෙන්නේ. මේ පොළවේ දින ඒවත් මදි වෙනවා. මේවට කවුද ෆන් කරන්නේ කියලා ඔන්න අහනවා. ඒතර කියනවා මෙක්සිකෝ විල් පේ ෆෝ දැට්. ඒගොල්ලෝ තමයි ලෝ පේ කරන්නේ. හරිද? එන්නේ එහෙම තමයි ගියේ කැම්පේන් එක. ගියේ කැම්පේන් එක එහෙම තමයි. අය කියන එක කියන අමුවෙන්ම. එක වෙලාව ගහනවා මේ පුටින් කියන්නේ මේ මිනි මරුවෙත් නේද? මේ පුටින් එක ගනුදෙනු කරන්න ලැජ්ජ නැද්ද කියලා වගේ එකක් ඇහුවාම, පුටින්ගේ ගුණ කියන්න ලැජ්ජ නැද්ද කියලා වගේ ඇහුවාම අර අහ ප්‍රශ්නේ අහපු එකට රෙදි ගැලවෙන විදිහට කියනවා මිනි මරුවෝ නම් ගොඩක් ඉන්නවා. අපේ 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 රටේ මිනි මරුවෝ නැද්ද? අර ඉරාකේ මැරිච්ච ගානවා දන්නවද කියලා අහනවා. අන්න ඉතින් මුළු ඇමරිකාවේ ඉඳගෙන මේ වගේ ඒවා කොහොමද කියන්නේ කියලා ඔන්න මුළු රටම එකතු වෙලා ගහනකොට මොකද වෙන්නේ? අන්න නොදැනීම ප්‍රසිද්ධිය. හැබැයි කීර්තියක් නම් නෙමෙයි ඒක. ඉන් ෆේමස් තමයි, ෆේමස් නෙමෙයි. හරි? ඉතින් ඒ විදිහ දෙයක්. අන්න මේ කීර්තිය කියන එක වචනේ තමයි බුදුරජාණන් වහන්සේ යොදන්නේ. කීර්තිය කියන්නේ හැම වෙලේම හොඳ පැත්තට, යහපත් පැත්තට පිහිටිය දෙයක්. ප්‍රසිද්ධිය නම් ඉතින් ගොඩ දෙනෙක්ට අර විදිය ෂණික ක්‍රමවලින් හදා ගන්න පුළුවන්. මේ කියන්නේ මොකද්ද? මේ කීර්තියක් ඇති වෙන්නේ නැහැ. කීර්තිය ඇති වෙන්නේ නැහැ. අර විදිය ඒ විදිය ස්වභාවයක් මේ තැනැත්තට ලං වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා කෝධ කරන තැනැත්තා මිත්‍රයන්. ඒ තමුන් කෝධ කරන පුද්ගලයන්ට මිත්‍රයන් ඇති වෙනවට කැමති නැහැ. මිත්‍රයන් කොමාරි බිඳවනවා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදියට මෙයාට මිත්‍රයෝ ඇති වෙන්නේත් නැහැ. මෙයාගේ මිත්‍රයෝත් බිඳෙනවා කියලා සඳහන් කරනවා. අනේ ඒකත් මේ කෝදේ ප්‍රතිඵලයක්. ඊට පස්සේ කියනවා මේ කෝද කරන තැනැත්තා වේ අනිත් තමුන් කෝද කරන පුද්ගලය දුගතියට යනවට කැමති වෙනවා. අපාගත වෙනවට කැමති වෙනවා. අර විදිහේ මෙහි ඉඳියත් අපායක ජීවත් වෙනවට කැමති වෙනවා. අනේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ තැනැත්තත් මෙහි ඉඳියත් අන්න අපායට ගියා වගේ ගතියකින් මේ විදිහට දුගතියට යන ස්වභාවයකින් කල් ගෙවනවා කියලා අන්න මතක් කරනවා. ඔන්න විදිහේ වචන, ඔන්න විදිහේ ස්වභාව භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. මෙන්න මේ කෝද කරන තැනට පහළ වෙන ධර්ම හතක් කියලා තමයි ප්‍රකාශ කරන්නේ. ඉතින් ඔන්න විදිහේ කෝදයක් ගැන මේ කතාව. එතකොට දැන් මේක පහ කිරීමක්, මේක ප්‍රහාණය කිරීමක්, පිළිබඳ මතක් කරනවා. තංකෝදං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනෝ. ඒ ක්‍රෝධය මනාකොට දැනගෙන පහකරයි නුවණැත්තෝ කියන වචනෙන්නේ සඳහන් වෙන්නේ. එතකොට ඒක පිළිබඳ මතක් කරනකොට මෙන්න මේ ක්‍රෝධය අර ප්‍රමාණයකට වර්ධනය වෙන්න කලින්ම කොහොමද බිඳලා දාන්නේ, කොහොමද වෙනස් කළ දාන්නේ, කොහොමද මේ විදිහට ප්‍රතිපදාවකට හසු කරගන්නේ කියන උත්සාහය තමයි මේ කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ ඒ විස්තර ගුණ සඳහන් කරන අවස්ථාවල කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ වෙන කෙනෙක්ගේ හිතෙන් හිත දැනගෙන කටයුතු කරනවා. මේ ආයශ්‍රතුන් තෙමේ ක්‍රෝධ කරන්නෙක්. මේ ආයශ්‍රතුන් තෙමේ බොහෝසේ ක්‍රෝධයෙන් වැඩුණු සිතක් ඇතිව වාසය කරන්නෙක්. මේ ආයශ්‍රතුන් තෙමේ බද්ධ වෛරයෙන් කටයුතු කරන්නෙක්. මේ ආයශ්‍රතුන් තෙමේ බද්ධ වෛරයෙන් බොහෝසේ වැඩුණු හිතක් ඇතිව වාසය කරන්නේ කියලා අන්න අර විදිහට මේ බුදුරජාණන් වහන්සේගේ මේ ගුණයක් විදිහට තමයි මේ පෙන්නන්නේ. මේ වෙන කෙනෙක් ඒ කෙනාගේ කෝධ හිත බවට, මේ කෙනා බොහෝසේ කෝධෙන් වාසය කරන බවට භාග්‍යවතුන් වහන්සේ හිතෙන් හිත දැනගෙන කටයුතු කරනවා. එහෙම නැත්නම් මේ තෙනා බද්ධ වෛරයෙන් යුක්ත බව, මේ තෙනා බොහෝසේ බද්ධ වෛරයෙන් කටයුතු කරන බව හිතෙන් හිත දැනගෙන භාග්‍යවතුන් වහන්සේ වාසය කරනවා. බුද්ධ කියන ස්වභාවය තමයි කියන්නේ. එතකොට ඒකම තමයි අනිත් පැත්තට ප්‍රතිපදා වෙන්නේ. මොකද්ද ප්‍රතිපදාව? අන්න මම හැම වෙලේම කෝධ කරන්නෙක් කියලා මේ තැනැත්තා හිතෙන් හිත දැනගෙන කටයුතු කරනවා. මම බොහෝසේ කෝධයෙන් වැඩුණු හිතක් සහිතව කටයුතු කරන්නෙක් කියලා මේ තැනැත්තා හිතෙන් හිත දැනගෙන කටයුතු කරනවා. එහෙම නැත්නම් මේ විදිහට මම බද්ධ වෛරයෙන් යුක්ත වූයෙක් කියලා දැනගෙන කටයුතු කරනවා. එහෙම නැත්නම් මෙහි බොහෝසේ බද්ධ වෛරයෙන් කටයුතු කරන්නෙක් බව දැනගෙන කටයුතු කරනවා. අන්න ඒ විදිහට මේ තැනැත්තා තමුන්ගේ හිතෙන් හිත දැනගෙන කටයුතු කරනවා. අර විදිහට බුදුරජාණන් වහන්සේ වෙන කෙනෙක්ගේ ස්වභාවය හිතෙන් හිත දැනගෙන කටයුතු කරනවා. ඒ බුද්ධ ස්වභාවය. ඒකම තමයි අපිටත් අදාළ වෙන්නේ. අපේ හිතේ තියෙන බුද්ධ ස්වභාවය මොකද්ද? අන්න මම මේ විදියට කෝධ කරන්නෙක් කියලා මේ තැනත දැනගෙන කටයුතු කරනවා. මම මේ විදියට බොහෝසේ කෝධයෙන් වැඩුණු සිතක් සහිතව කල් ගෙවන්නෙක් කියලා මේ තැනත්තා දැනගෙන කටයුතු කරනවා. අන්න ඒ දැන හඳුන ගැනීම, අන්න ඒ විමසීම තමයි මේ ප්‍රකාශ කරන්නේ. මොකද්ද? තංකෝදං සම්මදඤ්ඤාය. ඒ ක්‍රෝධය මනාව ලෙස දැනගෙන පජහන්ති විපස්සිනෝ. පහ කරන්න අවශ්‍ය ක්‍රමවේදේ තමයි ඔය. හිතෙන් හිත මම මේ විදියට කෝධ කරන්නෙක් බව මෙතනත දැනගෙන ඉන්නවා. මම මේ විදියට බොහෝසේ කෝධයෙන් මැඩුණු කෙනෙක් බව මෙතනත දැනගෙන ඉන්නවා. අන්නේ ශක්තිය තමයි. ඒ දැනගෙන කල් ගෙවනවා, දැනදෙන යම් කිසි විදියක කටයුතු කරනවා. ඒක තුලින් අන්න ක්‍රමානුකූලව මේ කෝධය පහවීම පිළිබඳ කතන්දරයකට, මේ කෝදේ දුරලීම පිළිබඳ කතන්දරයකට මේ තැනතර එන්න පුළුවන්. ඒක ඉතින් විවිධ මට්ටම් තියෙනවානේ. දැන් කෝද කියන මට්ටම එක මට්ටමක්. ඊට වැඩිය බහ බරපතල දේවල් දිහාවට පවා ගිහිල්ලා තියෙන්න පුළුවන්. අර විදිහට බද්ද වෛරයක් පත්‍ර ගත්තොත් එතකොට ක්‍රමානුකූලව තමයි මේ ගින්න නසන්න වෙන්නේ. එකපාරට බෑ. සමහර විට අර විදිහට ගින්නක් ඇවිදිලා එනකොට ප්‍රතිගින්නක් දෙන්න වෙනවා. ප්‍රතිගිනි දෙන්න කියලා බුදුරජාණන් වහන්සේත් කරන මොකද්ද? මේ පැත්තෙන් පත්තු කළේ යවනවා. මේ විදිහට පොඩි ඉඩකඩක් සුද්ධ කළා, මේ ගින්න මෙහෙම් පත්තු කළේ යවනවා. ගින්නට ගින්න හමු වෙලා අර අතරමැදදී යම් කිසි විදියක විනාශයට පත් වෙනවා. අද කාලේ වුණත් controlled wild fires කියලා ඔය ඇති කරනවා. මේ දැනගෙන කරන්නේ, දැනගෙන ගිනි තියනවා. මොකක් සඳහාද? අර ප්‍රතිගින්නක් දෙන අදහසින්. ඒදී මේදී ගින්නක් පැතිරලා එනවා කියන අනතුර දැනගෙන මේ පැත්තෙන් ගිනි තියනවා. ඉතින් එන්නේ විදිහ යම් යම් උපක්‍රම අවශ්‍ය වෙනවා අර මහා බරපතල මේ වෛර බද්ධ වෛර තත්ත්වෙට කටයුතු කරන්න. ඒව එක ගනුදෙනු කරන්න යම් කිසි විදියක විවිධ උපක්‍රම යොදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ තැනත්තා පිළිබඳ යම් කිසි විදියක කල්පනා කරලා බලලා තම මොකක් හරි තීරණයක් ගැනීම තුලින්, ඒ පරිසරයකින් දුරස් වීම තුලින්, ඒ පරිසරයේ පුද්ගලයන්ට අදාළ විදිහේ යම් යම් උපක්‍රම තුලින් ඒ විදිහේ ප්‍රතිගිනි ස්වභාවයක් ඇති කරගන්න පුළුවන්. නමුත් ටික ටික අඩු වෙලා එනකොට අවසානයේ කොහෙටද යන්නේ? අවසානයේ කොහෙටද අවශ්‍යතාවය? අර විදිහ හිත තුළ යම් කිසි විදියක භාවනාවක් තැනට ගිහිල්ලා තමයි මේ කතන්දරේ අන යම් කිසි විදියක අර බීජේ නැති කරනවා නම්, බීජේ විනාශ කරනවා නම් ඒකට ක්‍රමේ. ඒක ඉදින් ටික ටික යම් කිසි විදියක ප්‍රතිපදාවක්. ඔය ප්‍රතිපදාවේ යෙදෙන කෙනෙක්ට තේරෙනවා මේ කෝධය කියන එක, එහෙම නැත්නම් මේ ද්වේෂ සහගත ස්වභාව දුරුකරන එක, නැතිකරන එක එච්චරම පහසුත් නැහැ. පහසුත් නැහැ. මොකද මේ පැවැත්මේ මූලිකම පදනම වගේ තියෙන දේවල් තමයි මෙන්න මේ 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 ගැටණයක්, මේ ගැටීමක්, මේ විදිහේ මනාපමනාප ගතියක්. ඒ විදිහේ දෙයක් යම් කිසි විදියක මේ පැවැත්මේ මූලිකම දේ වගේ. ඒක තමයි ඔය ස්පර්ශය කියන අවස්ථාව ගත්තොත්, සාමාන්‍ය ස්පර්ශය කියන අවස්ථාව පෙන්නුම් කරනවානේ ධර්මයේ තුල භාග්‍යතුන් වහන්සේ විවිධ පැහැදිලි කිරීම් ගොඩක් සිද්ධ කරනවා. එතකොට එන්නේ පැහැදිලි කිරීම් දිහා බැලුවාම මේ ස්පර්ශයම කියන්නේ යම් කිසි විදියක පටිග ස්වභාවයක්, ගැටෙන ස්වභාවයක් මේ තුල තියෙනවා. අර විදියට නිකන් අරමුණක් ඇවිල්ලා අපිව කුප්පෝනවා වගේ කියලා අපිට ගන්න පුළුවන්. ඒ කිපෙන කිපිල්ලට තමයි අර විදියට යම් කිසි විදියක එහෙනම් මේක හොඳ නරක විදියට මේ ඔස්සේ අවධානය ගලාගෙන යන්නේ. එතකොට ඒ දේ අන්න මේ පැවැත්මේ යම් කිසි මූලික ස්වභාවයක් විදියට පෙන්නනවා. අර විදියට ස්පර්ශය කියන තැනින් තමයි මේ ඇවිලිල්ල ඇවිලෙන්නේ. ස්පර්ශයට කලින් අහු වෙන්නෙත් නැහැ. ස්පර්ශය අන්න අපිට සැප, දුක්, නොදුක් නොසුව වේදනාවක් දනවනවා. ඒකම තමයි අන්න වර්ධනය වෙලා අර විදියට මනාප අමනාප, ද්වේෂ, කෝප, කෝධ, වෛර, බද්ධ වෛර දිහාවට පවා ගලාගෙන යන්නේ. එතකොට මෙන්න මේ පදනම වගේ තියෙන දේ යම් කිසි විදියක ප්‍රතිපදාවක් තුලින් ක්‍රමානුකූලව එයාට නිකන් ඉන්ධන දුරු කළා වගේ නැසීමක් තමයි තියෙන්නේ. ඒක භාවනාවක්. ඒක යම් කිසි විදියක කාලයක් තිස්සේ කරන පුහුණුවක්, ප්‍රතිපදාවක් කියලා අපිට ගන්න පුළුවන්. එකම දේ අර කෝදයට කෝද කරන්න යන්නේ නැහැ. ද්වේෂයට ද්වේෂ කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට එයාට ඉන්ධන තමයි නසන්නේ. සාමාන්‍යයෙන් අපි ඔය සතිපාසල එහෙමත් කියන කතාවක් තමයි ඔය රතු ඉන්දියානුවන්ගේ යම් කිසි කතාවක් තියෙනවා. මොකද්ද මේ වෘක්‍යෝ දෙදෙනෙක්ගේ කතාවක්. මේ හිත තුළ වෘක්‍යෝ දෙදෙනෙක්ගේ ගැටුමක් තියෙනවා, ගැටණයක් තියෙනවා කියලා සඳහන් කරනවා. කවුද මේ වෘක්‍යෝ දෙන්නා? ගුඩ් වුල්ෆ් ඇන් බෑඩ් වුල්ෆ්, කළු වෘකෙක් සහ සුදු වෘකෙක් ඉන්නවා. ගුඩ් එක්කෙනා කවුද? අන්න මෛත්‍රී සහගත සිතුවිලි, ඒවා මේවා, ඒ විදිහේ අදහස්, හොඳ දේවල් දන් දෙනවා කියන වගේ අදහස් අන්න හොඳ වෘකයා විදියට ගන්න පුළුවන්. නරක කෙනා කවුද? අර විදියට කිපෙන, පලිගන්න, ඉරිසියා කරන කෙනෙක් ඉන්නවා. එයා ඉන්නවා. එතකොට මේ දෙදෙනාගෙන් කවුද දිනන්නේ කියලා මේ පොඩි දරුවා මේ කතාව කියන සීයාගෙන් අහනවා. එතකොට සීයා කියනවා, අපි කාටද ආහාර දෙන්නේ? එයා තමයි දිනන්නේ. අන්න අපි කාටද ආහාර දෙන්නේ? ඒක දැනගෙන කටයුතු කරොත් අපිට දිනන කෙනා කියන්න පුළුවන්. දිනනකයක් කියන්න පුළුවන්. මේ විදිහට අවදිව ඒ ස්වභාවය මනාව ලෙස දැනගෙන කටයුතු කරොත් මේ තැනැත්තා. ඊට පස්සේ ඒ කතාවෙම කියනවා, හැබැයි අර බෑඩ් වුල්ෆ්, අර විදියට අර කළු වෘකයාව එලවන්න යන්න හොඳ නැහැ. එලවන්න ගියපම ගමන් මොකද වෙන්නේ? ඒ එලවීම තුලින්ම අන්න කෝධයට කෝධ කරා වෙනවා, ද්වේෂයට ද්වේෂ කරා වෙනවා, වෛරයට වෛර කරා වෙනවා. ඒක නිසාම ඒකේ ප්‍රතිඵලයක් විදිහටම අන්න එයා නැවතත් ශක්තිමත් වෙනවා. එතකොට එයාට ඉන්න දෙන්න ඕනේ. සාමාන්‍ය භාවනාවක් වඩන කෙනෙක් ගත්තොත් ගොඩාක් දුරට දකින්න පුළුවන්, එයා කෝධයට කෝධ කරනවා, ද්වේෂයට ද්වේෂ කරනවා. එයා කියන ඒවා නැති වෙන්න ඕනේ, වෙන්න බෑ, මම භාවනා කරන කෙනෙක් මට මෙහෙම වෙන්න බෑ කියලා. නමුත් අන්න ඒක බාර ගන්න සිද්ධ වෙනවා. ඒක ඔහේ තියුණාවේ. ඒක අයින් කරන්න ඕනේ නෑ. ඒකම තමයි වෙනස් විදිය කියන්නේ. එච්චර මේ ඉක්වන්ට කෙලෙස් ඔක්කොම දුරු කරන්න ඕනේ නෑ. පොඩ්ඩක් තීද්දෙන්කෝ. ඔය සංසාර ගමනක් පුරාවට දුතියෝ පුරිසෝ විදියට ආපු ඒවනේවා දෙවැන්න සහායක ඩැනී විදියට ආවේ ඔයගොල්ලෝ තමයි. එතකොට ඒගොල්ලෝ ඇයි එකපාරට නිකන් එන්න එපා කපනවා කොටනවා කියලා අයින් කරන්න යන්නේ? ඒ වෙනකොට කෙලස් ටික තියුණාවේ. කෙලස් ටිකක් තියාගෙන මේ වැඩේ කරගෙන යන්නකෝ. අඩුපාඩු තියුණාවේ. අඩුපාඩු ටික තියාගෙන මේ වැඩේ කරගෙන යන්නකෝ. ඇබ්බැහි තියුණාවේ. ඇබ්බැහි ටික තියාගෙන මේ වැඩේ කරගෙන යන්නකෝ. අන්න එහෙම කරනකොට තේරෙනවා අන්න අර ආහාර පිළිබඳ කතාවක් තියෙන්නේ. ආහාර දෙන එක අඩුවෙන් අඩුවෙන්න මෙයා දුර්වල වෙනවා. හැබැයි දුර්වල වුණාට අපි ආව එලවන්න යන්නේ නැහැ. ඔහු ඉඳපන්. උඹත් වැටිලා ඉඳපන්. උඹේ හිසටත් වහලයක් තියෙන්න ඕනේ කියන අදහසින් මේ තැනැත්තා කටයුතු කරනවා. මොකද හේතුව මේ පැවැත්ම කියන්නේම පටිග ස්වභාවයක්, ගත්තණයක් පිළිබඳ ස්වභාවයක් තමයි මේ පැවැත්ම කියන්නේ. ස්පර්ශය කියන්නේම ඒ දෙක පිටිපස්සේ තියෙනවා. සාමාන්‍ය ස්පර්ශ ගැන හරි ලස්සන බුද්ධ දේශනාවක් තියෙනවා. ඒ මහපදාන සූත්‍රයද කොයිදෝ මට නම නම් හරියට මතක නැහැ. සූත්‍ර දේශනාවේ ඒකේ සඳහන් කරනවා මෙන්න මේ විදිහේ ස්පර්ශයේ ස්වභාවය. මේ ස්පර්ශයේ ස්වභාව විදිහට පෙන්වන්නේ මොකද්ද? අධිවචන සම්පස්සයක්, පටිග සම්පස්සයක් කියන මෙන්න මේ කැබලි දෙක එකතු වෙලා තමයි මේ ස්පර්ශය හැදෙන්නේ. ඒතර මේ අධිවචන කියන්නේ මොකද්ද? අධිවචන කියන වචනෙන් පෙන්නුම් කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ ස්පර්ශය හඳුනා ගන්නවා. අපි හිතමු මොකක් හරි උලක් ඇනෙනවා කකුලේ. එතකොට අන්න මේ උලක් ඇනුණා කියලා හඳුනා ගැනීමක් කොටසක් මේ පැත්තේ තියෙනවානේ, මේක පිටිපස්සේ තියෙනවානේ. අන්න එතකොට කියනවා අධිවචන සම්පස්සයක්. ඊට පස්සේ අර යම් කිසි විදියක බාහිර ලෝකයේ අර ද්‍රව්‍ය විදියට තියෙන දේ අන්න ඝට්ටනයක් පිළිබඳ කතාවක් තියෙනවා. එතකොට ඔන්න ඔය දෙක එකතු වෙලා තමයි පටිග සම්පස්සයක් කියලා කියනවා. ඔන්න ඔය දෙක එකතු වෙලා තමයි මේ විදියට ස්පර්ශය ඇති වෙන්නේ. අර විදියට ගැටීමක් තියෙනවා, ගැටීමේ හඳුනා ගැනීමක් තියෙනවා. ඔය දෙක එකතුව ස්පර්ශයේ විදිහට පෙනෙනවා. ඔය දෙක එකතුෙන් ස්පර්ශය ඇති වෙනවා. ඉතින් ඔය කතාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මෙන්න මේ නාම රූප මෙන්න මේ කියන දේවල් මත පදනම් වෙලා. සාමාන්‍ය මේ නාම ධර්ම රූප ධර්ම කියලා මේ ධර්මයේ සඳහන් වෙන විස්තර තොරතුරු තියෙනවානේ. නාම ධර්ම විදියට හඳුන්වන්නේ මොනවද? අන්න වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. ඔන්න ඔය කියන ධර්ම පහ නාම ධර්ම විදියට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්නුම් කරනවා. ඊට පස්සේ රූප ධර්ම විදියට කියන්නේ මොකද්ද? මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතර මහා ධාතුන් මේ විදියට ඝන ස්වභාවයක්, වායු ස්වභාවයක්, ඊට පස්සේ ද්‍රව ස්වභාවයක්, මේ විදියට ශක්ති ස්වභාවයක් විදියට, එහෙ නැත්නම් ඌස්නේ විදියට, අන්න ඒ විදිහේ ධාතු හතරක් විදියට පෙන්නුම් කරනවා. ඊතර මේ කියන්නේ මොකද්ද? මයින්ඩ් ඇන් බොඩි කතාවත් මයින්ඩ් ඇන් මැට් අර විදියට මොකද්ද? මයින්ඩ් ඇන් මැට කියන කතන්දරේ තමයි ඔය කියන්නේ. මේ විදියට නාම ධර්ම පහක එකතුවක් මේ විදියට නාම ධර්ම විදියට පෙනෙනවා. ඒක තුල විඥානය නැහැ. විඥානය වෙනම තමයි පටිච්ච සමුප්පාදය තුල පෙන්නුම් කරන්නේ. එතකොට නාම ධර්ම විදියට වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. එතකොට මයින් කියපු ගමන් එතනත් යම් කිසි විදියක වැරදි අදහසක් එන්න පුළුවන්. විඥානෙත් ඒකට ඇතුළත් වෙනවා කියලා. නමුත් ඒක නැතුව තමයි මේ නාම ධර්ම පෙන්නුම් කරන්නේ. ඊට පස්සේ රූප ධර්ම විදියට අර මැට පැත්ත පෙන්නනවා. ද්‍රව්‍ය පැත්ත පෙන්නනවා. ඉතින් ඔන්න ඔය දේවල් ඔය නාම රූප දෙකේ එකතුව ඒ දෙකේ යම් කිසි විදියක දෙබිඩි දරුවෙක් වගේ තමයි මේ ස්පර්ශය. ස්පර්ශයෙන් තමයි අර ඔක්කොම ට්‍රිගර් වෙලා යන්නේ. ස්පර්ශයට එන්න කලින් අපිට ඔය පුරුක් අහුවෙන්නෙත් නැහැ. එතකොට අන්නේ නාම රූප දෙකේ දෙබිඩි දරුවෙක් වගේ ස්පර්ශයක් ඇති වෙනවා. අර විදියට ගැටීමක් තියෙනවා, ගැටීම හඳුනා ගන්නවා. ඉතින් ඔන්න ඔය කියන කතාව පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහ දෙයක් කියනවා. මොකද්ද කියනවා? යම් ආකාර, යම් නිමිති, යම් ලකුණු වලින් මේ විදිහේ නාමකයක්. නාම කියන්නේ මොකද්ද? අර විදිහ හඳුනා ගැනීම කයක් පෙන්නුම් කළ හැකිද? අන්න ඒ ආකාර, ඒ නිමිති, ඒ ලකුණු නැතිනම් මේ විදිහේ රූපකයෙහි අධිවචන සම්පස්සයක් පෙන්නුම් කළ නොහැකි. ඒ කියන්නේ මොකද්ද? අර විදිහට යම් ආකාර යම් ලකුණු යම් නිමිති වලින් මේ විදිහට මේ හඳුනා ගැනීමක් නාමකයක් පෙන්නුම් කරන්න බැරි නම් අන්න ඒ ආකාරයේ ඒ ලකුණු ඒ නිමිති නැති කල්හි මොකද වෙන්නේ? මේ රූප කායෙහි අර විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ නම් තියෙනවා. නමුත් ඒවා හඳුනා ගැනීමක් පිළිබඳ කතා කරන්න බෑ. අන්න රූප තිබුණාට මොකද රූප කායක් හඳුනා ගන්න බෑ මේ විදිහට නාම කායක් නැතුව. අර විදිහට අදිවචන සම්පස්සයක් නැතුව කියලා සඳහන් කරනවා. ඔන්න පළවෙනි කරුණ. දෙවෙනියට කියනවා යම් ආකාර යම් නිමිති යම් ලකුණු වලින් රූපකායක් පෙන්නුම් කළ හැකිද? දැන් කියන්නේ මැටර් පැත්ත. අර විදිහට ද්‍රව්‍ය පැත්ත. යම් ආකාර ලකුණු නිමිති වලින් මේ විදිහේ රූපකායක් පෙන්නුම් කරන්න පුළුවන්ද? ඒ ආකාර ඒ ලකුණු ඒ නිමිති නැතිනම් මේ නාමකායෙහි පටිඝ සම්පස්සයක් පෙන්නුම් කළ නොහැකි. අන්න එහෙම නැත්තම් මේ නාමකයෙහි ඇවිල්ලා මේ විදිහේ ගැටීමක් පෙන්නුම් කරන්න බෑ අර විදිහට රූපකායක් නැතිනම්. ඔන්න ඒ දෙපැත්තට කියන්නේ අර විදිහට රූපකාය හඳුනා ගන්න නම් අර නාමකායක් තියෙන්න ඕනි. මේ විදිහේ නාමකායේ ගැටීමක් පෙන්නුම් කරන්න අන්න රූපයක් ඇවිල්ලා ගැටුණා. කට්ටක් ඇවිල්ලා ඇනුණා. ඒ විදිහේ නාමකායට ගැටීමක් පෙන්නුම් කරන්න නම් අන්න අර විදිහට රූපකායක් තියෙන්න ඕනි. අදිවචන පටිග සම්පස්ස කියලා තමයි පෙන්නුම් කරන්නේ. ඊට පස්සේ ඔන්න ඔය දෙකේ එකතුව විදිහට අන්න යම් ආකාර යම් නිමිති යම් ලකුණු වලින් නාමකායක් සහ රූපකායක් පෙන්නුම් කළ හැකිද? ඒ ආකාර ඒ නිමිති ඒ ලකුණු නැතිනම් අදිවචන සම්පස්සයක් හෝ පටිග සම්පස්සයක් පෙන්නුම් කළ නොහැකි. අනාර විදියට යම් ආකාර යම් නිමිති යම් ලකුණු වලින් නාමකයක් හා රූපකයක් මෙන්න මේ දේවල් පෙන්නුම් කරනවාද? ඒ දේවල් නැතුව අර විදියට යම් කිසි විදියක අදිවචන සම්පස්සයක්, ඒ කියන්නේ අර විදියේ රූපකායක හඳුනා ගැනීමක්වත් එහෙම නැත්නම් මේ නාමකායක ගැටීමක්වත් මේ දෙක පෙන්නුම් කරන්න බෑ. අනාර දෙකේ එකතුවක් විදියට තමයි මේ දෙක පෙන්නුම් වෙන්නේ. ඊට පස්සේ කියනවා යම් ආකාර යම් නිමිති යම් ලකුණු වලින් රූපකායක් පෙන්නුම් කළ හැකිද? ඒ ආකාර ඒ නිමිති ඒ ලකුණු සමා වෙන යම් ආකාර යම් නිමිති යම් ලකුණු වලින් නාම රූපයක් අර දෙකම එකට දාලා කියන්නේ නාම රූපයක් පෙන්නුම් කළ හැකිද? ඒ ආකාර ඒ නිමිති ඒ ලකුණු නැත්තම් මේ විදියට ස්පර්ශයක් කියලා එකක් පෙන්නුම් කරන්න බෑ. කියන්නේ නාම රූපයක් නැත්තම් ස්පර්ශයකුත් නැහැ කියන අදහසින් ප්‍රකාශ කරනවා. ඒතර ඔය ඕක තමයි වටේ නැවත නැවත කැරකෙන චක්‍රයක් තියෙනවා. ඒ චක්‍රය තමයි ඔය කියන්නේ. එතකොට ඒ චක්‍රේ අර විදිහට සර්පයා තමුන්ගේ වලිගය ගිලිනවා වගේ. එකම සර්පයා තමුන්ගේ වලිගය ගිලිනවා. එතකොට කවදාවත් අහවර වෙන්නේ නැහැ. අහවර වෙන්නේ නැහැ. ඔන්න ඔය කැරකීම ඔන්න ඔය වටේ තමයි මේ පෙන්වුම් කරන්නේ. ඒ වටේ එකාන්තයක් තමයි නාම රූපේ. අනිත් අන්තය තමයි විඥානි. එතකොට නාම රූප අර විදිහට අර අර අදිවචන පටිග අන්නේ ස්වභාව පෙන්නුම් කරනවා. මේ යම්කිසි හඳුනා ගැනීමේ ස්වභාවයක්, ඒ වගේම ගැටීම. ගැටීම සහ ගැටීම හඳුනා ගැනීම. ඔය දෙකේ එකතුව තමයි ඔය ක්‍රියාවලිය ස්පර්ශය විදිහට පෙන්වන්නේ. ඒක තමයි අර විදිහට අන්න විඥාණයට ගෝචර වෙන්න ඔන්න එකක් ඇවිල්ලා වැදුනා. ඔන්න කටුවක් කැරුණා. ඔන්න මෙයා මේ විදිහ වචනයක් කිව්වා කියලා. ඔන්න ගෝචර වෙන්නේ ඒ විදිහට. ඒක මතපදනම් වෙලා ඔන්න ඉතින් මනාපමනාප කතන්දරේ ගෙති ගෙති ඉදිරියට ගමන් කරනවා. ඉතින් ඔන්න ඔය පැවැත්මේ මූලිකම ස්වභාවය වගේ තියෙන මෙන්න මේ ගැටීමත් ගැටීම හඳුනා ගැනීමත් කියන එක අන්න යම්කිසි විදියක වර්ධනය වෙලා ඇවිල්ලා මේ විදියට මනාපමනාප ද්වේෂ කෝප කෝධ වෛර බද්ධ වෛර ව්‍යාපාද වගේ තත්ත්වයකට ගමන් කරන්න පුළුවන්. ඒ ගමන අර විදියට අන සිගරට් කොටයක් තුලින් කොහොමද මහා ලැබුගින්නක් ඇති වෙන්නේ? එහෙම නැත්නම් අර විදියට පොඩි අඟුරු අලුයට තිබුණු අඟුරු කැබැල්ලක් තුලින් කොහොමද පාන්තයක් ගිනි ඇවිලෙන්නේ? එහෙම නැත්නම් අර විසිකරන ගිනි කූරකින් කොහොමද අර විදියට අඩි 100 ගණනක් උස ගිනි දැල් නැගෙන්නේ? ඉතින් ඒ කතන්දරේ තමයි තියෙන්නේ. එතකොට මේ මහා ගිනි දැල් පාන්තයක් දැවෙන පමණේ ගිනි දැල් අර විදියට අඩි 100 ගණනක් දැවෙන පමණේ ගිනි දැල් නැති වුණත් අන්න අර මූලික අර සිගරට් කොටේ වගේ අර විදියට අළු යට සැඟවුණු අඟුරු වගේ ඒ ගිනි වගේ අන්න ගිනි කූරක් වගේ ප්‍රමාණයක් මේ ඉතුරු වෙනවා. අන්නේ ඉතුරුව ලේසි නෑ ඒ කොටස. ඒ කොටස යම් කිසි විදියක කාලයක් තිස්සේ අර විදියට භාවනාවක් වඩන කෙනෙක් තේරෙනවා කොහොමද මේ අපේ හිත කුප්පන ස්වභාවයක් මේ අරමුණවල තියෙන්නේ. ගැටීමක් කොහොමද මේ අරමුණවල තියෙන්නේ. ඒ ගැටීමත් ගැටීම හඳුනා ගැනීමත් කියන එක කොහොමද ට්‍රිගර් වෙලා එන්නේ කියලා දකින්න පුළුවන්. ඒක කරගෙන කරගෙන යනකොට තේරෙනවා සමහර වෙලාවට අන්න ගැටෙන ස්වභාවේ ඉක්මවා යනවා. මෙන්න මේ නාම රූප දෙක ඉක්මවල යන චිත්ත ස්වභාවයක් පවතිනවා. රසෙ තියෙන්නේ ඒක ඉක්මවල ගියපු ගමන් අඳුරන්න බෑ. ඇඩ්‍රස් නෑ. ඇඩ්‍රස් නෑ. මේ නාම රූප දෙකේ මත පදනම් වෙලා තමයි මේ පැවැත්ම යන්නේ. ඒකෙන් තොර පැවැත්මක් නෑ. ඒතර නාම රූප දෙක ඉක්මවල යනවා නම් විඥාණය යම් කිසි වෙලාවක ගියාද ගියාම ඇඩ්‍රස් නෑ හැබැයි. ගිය බව දැන හඳුනා ගන්න බෑ. මොකද්දෝ බ්ලැන්ක් බ්ලැන්ක් ගතියක් තියෙනවා. මේ විදිහේ යම්කිසි පරතරයක් තියෙනවා. ඒ පරතරේ මොනවා වුණාද කොයි ඉඳියද දන්නේ නැහැ. නැවත ප්‍රകൃතියට එනවා. ඔන්න තේරෙනවා කලින් ටික බ්ලැන්ක්. ප්‍රകൃතියට ආහම තේරුණා තේරෙන්නේ කොයි වෙලාවේද දන්නේ විදිහට ප්‍රകൃතියට ආහම. ඒ කියන්නේ මොකද? නැවතත් නාම රූපේ මේ විඥානේ බැසගත්තා. බැසගත්තාම තමයි අර විදිහට අන්න ගැටීමක් හඳුනා ගැනීමක්. මේ විදිහේ ස්වභාවයක මං ඉන්දියා කලින් කියන හඳුනා ගැනීම කරන්න පුළුවන්. ඒ ගැටීම සිද්ධ වෙනවා. අන්න නැවතත් අරකේ ස්ථාවර වුණාම. ඔන්න ඔය විදිහේ පැවැත්මේ මූලිකම කතන්දරේ අර්ථ දක්වන්නේත් මේ විදිහට ගැටීම සහ ගැටීම හඳුනා ගැනීමක් විදිහට. එතකොට ඒක මත පදනම් වෙලා මනාපමනාප, ද්වේෂ, කෝප, කෝධ, වෛර, බද්ධ වෛර ගැලපිලා එනවනේ. ඒක ක්‍රමානුකූලව කොහොමද මේ ගින්න මර්ධනය කරන්නේ? මුලින් ප්‍රතිගිනි දෙන්නේ කොහොමද? ටික ටික මේ විදියට දරාගෙන කරගෙන යන්නේ කොහොමද? ටික ටික අර විදියට ආහාර නැති කරන්නේ කොහොමද? ටික ටික අන්තිමට උඹත් වැටිලා ඉඳපන් කියලා අර මූලිකම ස්වභාවේ බාරගන්නේ කොහොමද? ඒ මූලික ස්වභාවයට ද්වේෂ කරොත් හරියන්නේ නැහැ. විශේෂයෙන් ප්‍රතිපදාවට බැසගත් එකෙට ද්වේෂ එනවා හොඳට. එතකොට අර හැම වෙලේම නිකන් ගැටීමක්. කිඹුල කන්නේ නැහැ හැබැයි දැන්. ඒ වෙනකොට කොහිල කටු ඇනි ඇනි තියෙනවා. කිඹුල කන එක හොඳයි කියලා සමහරු කියනවා. නමුත් අන්න ඒ කොහිල කටු ඇනෙනවා වගේ තියෙන මේ මූලිකම ගැටීම. අන්න ඒ ගැටීම හඳුනා ගැනීම මෙන්න මේ කොටස් දෙක යම් කිසි විදියක පැවැත්මේ මූලික පදනම් වගේ. එතකොට ඒ වගේ එකක් දුරු කරනවා කියන එක ලේසි නෑ. නමුත් ඒකෙනුත් එළියට පැනිල්ලක්. ඒකත් ඉක්මවා යාමක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ සඳහා අවශ්‍ය දේ තමයි අර විදියට දැන් නම් එහෙම ලොකු ආහාරයක් ලැබෙන්නේ නැහැ. නමුත් පදනම වගේ මේ දේ යට දුවනවා. ඒ පදනම බාර ගන්න. ඒක ත්‍රිවිද්දෙන් ඒක මේ පැවැත්මේ ඝර්ෂණය කියලා හිතා ගන්නකො. මැෂින් එකක් දුවනවා නම් යම් කිසි විදියක ෆ්‍රික්ෂන් එකක් තියෙනවා. ඒ ෆ්‍රික්ෂන් එකට එරෙහි වෙන්න එපා. ඒකට ද්වේෂ කරන්න එපා. ඒක බාරගෙන කරගෙන යනකොට අන්න මෙතන ඇතර තේරෙනවා කාලෙත් එක්ක අර විදියට මේ නාම රූපේ ඉක්මෝල යනවා. ඉක්මෝල ගියපු ගමන් මොකද වෙන්නේ? අන්න හැබැයි හඳුනා ගැනීමක් නැහැ එතන තවදුරටත්. අර විදියට සැප දුක් නොදුක් නොසුව විඳීමක් නැහැ තවදුරටත්. ඒ වෙනුවට ඇඩ්‍රස් නැහැ. බ්ලැන්ක්. බ්ලැන්ක්. ඒ ඒ ඒ තත්ත්වේ ඉක්මෝල ගියා කියන්නේ එතනින් පැවැත්මත් අහවරයි. පැවැත්මත් අහවරයි. අර විදියේ විඥානයක් නාම රූපයක් මත පදනම් වෙලා නැත්තම් තවදුරටත් පැවැත්මක් පණවන්න පුළුවන්ද කියලා භාග්‍යතුන් වහන්සේ අහනවා. එතකොට එහෙම පැවැත්මක් නැහැ. පැනවීමක් නැහැ. මේ ආනන්ද හාමුදුර ළඟ තියාගෙන පාඩමෙන් පාඩම කියලා දෙන්නේ. මේ විදියට මේ පැනවීමක් පැවැත්මක් පණවන්න පුළුවන්ද? නාම රූපයක් තිබ්බක බැස ගැනීමක් නැත්තම් මේ විඥාණයට කියලා සඳහන් කරනවා. ඉතින් මේ විදිහේ ප්‍රතිපදාවක් ක්‍රමානුකූලව මේ ගින්න යම් කිසි විදියක අවම කරගෙන ආහාර නැති කරගෙන ගිහිල්ලා අන්තිමට අර විදිහේ ගිනි අඟුරු ස්වභාවයක් වගේ දෙයක් ඉතුරු වෙනවා. ඒ දෙයට ද්වේෂ කරන්න එපා. ඒ දෙය තිවිද්දෙන්. ඒ දෙය බාරගමු. ඒ දෙය බාරගෙන ක්‍රමානුකූලව තව දුරටත් ප්‍රතිපදාවක් වඩනකොට ඒ තැනතර තේරෙනවා අන දවසක මේ දෙත් ඉක්මලා යන ස්වභාවයක්. අර විදියට කොහේ ගියාද මොනව වුණාද නැහැ. හැබැයි ඒ කාලේ කිසි වෙහෙසක් නැහැනේ. ඒ කාලේ කිසිම වෙහෙසක් නැහැ. ඒ කාලේ කිසිම වෙහෙසක් නැහැ. ඒක අපේ හිතට විවේකයක් දනවනවා. විවේකේ තේරෙන්නෙත් ඒකෙන් මිදිලා ආවට පස්සේ. අපි තම නිදිය ගත්තොත් හොඳ සැප නිින්දක් ගියා නම් අර විදියට පවවදා උදේට තේරෙනවා නියරෑ හොඳට නිින්ද ගියා කියලා. නිදිය ගන්න වෙලාවේ තේරෙන්නේ නැහැ නේ මේ හොඳට නිදිය ගන්නවා කියලා. එහෙම එකක් නැහැ. අන්න ඒ විවේකේ තමයි ඔය කියන්නේ. පෑයකට පස්සේ ඇල්ලා බලනවා අප්පට සිරි මොන වුණාද නැහැ. මෙච්චර එලා අර ගැටෙන අරමුණු වලින් කරදරයක් තිබුණේ නැහැ. ටෙලිෆෝන් රින්ග් වුණේ නැහැ. ආරවා වුණේ නැහැ. මේවා වුණේ නැහැ කියන ක්‍රමානුකූල රූපාන්තරණය මේ හිත තුල සිද්ධ වෙනවා. ඒක ක්‍රමානුකූලයි. ඩොග් ගාලා ගිහිල්ලා වැටෙන්නේ නැහැ. ඒ වෙනුවට ටිකෙන් ටික මේ තැනැත්තා මෙන්න මේ ගැටෙන ස්වභාවය ඉක්මවනවා. ඒක ක්‍රමානුකූලයි. ඒක අවුරුදු ගණනක් පුරාවට කරනකොට කරනකොට තේරෙනවා කලින්ට වැඩිය ඉක්ම වූ ස්වභාවයක් මා තුළ තියෙනවා. කලින්නම් පරයන්කයක විතරයි සමහර විට. නමුත් දැන් සක්මන්ටත් එනවා ටික ටික. එදිනෙදා ජීවිතයටත් එනවා ටික ටික. ඇඩ්‍රස් නැති ගතිය වැඩි වැඩියෙන් බහුලීකත වෙනවා. බහුලීකත වෙනවා. ඒක තමයි ක්‍රමේ. ඒක තමයි ක්‍රමේ. මුලින් සමහර විට පරියන්කයක අර විනාඩි 20 30 40 ගියාට පස්සේ තමයි සුළු මොහොතකට අත්විඳින්නේ. ඒකත් වැදගත්. ඒ අත්විඳීම වැදගත්. සමහර කෙනෙක් ඉන්නනේ ඔය පරියන්ක කරන්නේ නැති කට්ටියම. ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ ඒ අත්විඳීම වැදගත්. මෙහෙම දෙයක් තියෙනවා කියන සාක්ෂිය එතන තියෙනවා. හැබැයි ඒක සුළු වෙලාවයි රඳන්නේ. ඊළඟ මොහොතේ බිඳෙනවා. නමුත් සාක්ෂියක් ලැබුණා ස්ථිරව මෙතන අත්දැක ගත්තා මේ විදිහේ ගැඹුරු චිත්ත ස්වභාවයක් තියෙනවා මේ විදිහේ නොගැටෙන ස්වභාවයක් තියෙනවා කියන දේ සුළු මොහොතකට අත්විඳා. ඒක ලොකු වටිනාකමක් ජීවිත පරිවර්තනය කරන සුළුයි. පස්සේ පස්සේ කරගෙන කරගෙන යනකොට අන්න ඒක වැඩි වැඩියෙන් එදිනෙදා ජීවිතවලට තමුන්ගේ සක්මනට මත් වෙලා එනවා. ඉතින් මේ විදිහේ ක්‍රමානුකූල රූපාන්තරණයක් තියෙන. ඉතින් අපි අපිත් කල්පනා කරමු මේ විදිහේ මෙන්න මේ පැවැත්මේ මේ කී ස්වභාව ඉක්මවල යන්න අපිටත් අද කී මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු සාදු. අලි
හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කරන් දෙන්න.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති.
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමතු මේ බන්ති
කමාමි කමිතබ්බං
සාදු සාදු ඕකාස කමාමි බන්ති
සුඛී හොන්තු
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු නබිවාදන සිරිස නිච්ඡං වද්දා අපජායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයවන්නෝ සුඛං බලං ආයර ආරෝග්‍ය සම්පති සග්ග සම්පති මේව ජාතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිච්ඡතෝ
සාදු සාදු සා සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දම් පසිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධාසීලන් දයාවාසං බුද්ධපුත්තන් නමාමං සාදු
සබත්තේවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීනි.